හොඳයි, අපි අද සාකච්ඡාවට තෝරගත්තේ සමාධි භාවනා සූත්‍රය සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේ නකුළු පීතූ වර්ගයේ තියෙන සූත්‍රයක්, පස්වෙනි සූත්‍රය. මේ සූත්‍ර දේශනාව භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමේ අනේපිඩු සිටානන්ගේ ආරාමේ වැඩ වාසය කරනකොට භාග්‍යවතුන් වහන්සේ මහණෙනි කියලා භික්ෂුන් වහන්සේලා අනුතු වහන්සේ භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නා. භාග්‍යවතුන් වහන්සේ ඊට පස්සේ වදාරනවා, මහණෙනි සමාධිය වඩව්. සමාධිගත මහණ යථාභූතව ඇති සැටි දැනගනි. කුමක් යථාභූත වශයෙන් දැනගනිද? රූපයාගේ සමුදය අස්තංගමේ, වේදනාවේ සමුදය අස්තංගමේ, සංඥාවේ සමුදය අස්තංගමේ, සංස්කාරයන්ගේ සමුදය අස්තංගමේ, විඥානයන්ගේ සමුදය අස්තංගමේ දැනගන්නවා කියලා. මේ සමුදය කියලා කියන්නේ ඇති වෙන ධර්මතාවය. මේක ඇති වෙන්නේ කොහොමද? රූපය ඇති වෙන ක්‍රමය මොකක්ද? අස්තංගමේ කියලා කියන්නේ මේ රූපය කවදා හරි නැති කරගන්න පුළුවන් නම් නැති කරගන්න පුළුවන් වෙන ක්‍රමය. මේ දැන් තියෙන රූපය නැති කරන ක්‍රමය නෙමෙයි. මේ කියන්නේ අනාගතයේ කවදාවත් ඇති නොවන ආයුරු, කිසිම කාලයක ඇති නොවන ආයුරු යම් කිසි කෙනෙකුට මේක නැති කරගන්න ඕන නම් නැති කරගන්න පුළුවන්. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන පහේ එයා දැනගන්නවා කියලා. දැන් අපි දන්නවා මේ රූපය කියලා කිව්වහම ආපෝ තේජෝ වායු පාට වලින් හැදිච්ච රූපය. ඒක ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඒව ඔක්කොම මේ රූප කොටසට අයිති වෙනවා. වේදනාව කියලා කිව්වහම ඒක තුන් ආකාර වෙනවා. සුඛ වේදනාව, දුක වේදනාව, අදුක්කම සුඛ වේදනාව කියලා මූලික අපිට තුන් ආකාරයකට කියනවා. ඒතර අපි මේ ශරීරයේ කයේ වේදනාව මේ විදිහට ගත්තොත් එතකොට අපිට එතන කියන්න පුළුවන් කායිකවත් මත තුන් ආකාරයකට වේදනාවක් තියෙනවා. එතකොට හයක් වෙනවා. තථාගතයන් වහන්සේ මේක 100 ගානක් වෙනකම්ම ගෙනියනවා. අපි දන්නවා මේ රූප සම්බන්ධයෙන්, ශබ්ද සම්බන්ධයෙන්, ගන්ධ සම්බන්ධයෙන් අපිට ඇතිවෙනා වූ වේදනාවක් තියෙනවා. එතකොට එතන හය වරක් තුන 18ක් වෙනවා. ඒක අතීත, අනාගත, වර්තමාන වශයෙන් වෙන් වෙනවා. ඊළඟට නයිස් ක්‍රම වශයෙන් වෙන් වෙනවා. ඒ ওই විදිහට ගත්තාම ඉතින් අපිට 100 ගානකට මේක ගෙනියනවා. තර් මූලික වශයෙන් සුඛයි, දුකයි, අදුක්කම සුඛයි කියන එක අපි මතක තියාගන්න ඕනේ. ඒ විදිහේ වේදනාව. සංඥාවේ අපි දන්නවා මේ රතු පාට, නිල් පාට ආදී වශයෙන් ලේ පාට. විශේෂ වශයෙන් සංඥාවෙන් අපි හඳුනා ගන්නවා මේ වේදනාව, සුඛ වේදනාව, සුඛයි, දුකයි, අදුක්කම සුඛයි කියලා විශේෂයෙන් අපි දැන ගැනීමක් තියෙනවා. සංඥාවෙන් තමයි ගාස් වෙලාවට අපිට වරදින් අපිට පේනවා අපේ ඔළුවේ තියෙන කොට කෙස් අපි බොහොම හොඳයි කියලා ගන්න. ඒ කෙස් පිඟාන එහෙම තිබුණොත් චීය කියලා අපි අයින් කරනවා. ඒකෝර අපිට මෙතන ලොකු වැරදීමක් තියෙනවා. ඔකෙන් දෙකෙන් එකයි. එතකොට දැන් අපි දැනගන්නවා සංඥාවෙන් වර්ධවා වටහා ගැනීම අපි කරනවා. අසුබදේ සුබයි කියලා සංඥාවෙන්. එතකොට අපි සංඥාවෙන් අපි වරදවා වටහා ගන්නවා අසුභ වෙච්ච දේ සුභයි කියලා. එතකොට අපිට ඊළඟට මේ අපි සුඛයි කියලා මේ දුක්ඛ වෙච්ච දේ සුඛයි කියලා වරදවා වටහා ගන්නවා. අනත් වූ දේ අත්තං කියලා සංඥාවෙන් ගන්නවා. අනිත්‍ය වූ දේ නිට්ටයයි කියලා මේ සංඥාවෙන් වරදවා වටහා ගැනීමක් තියෙනවා. එතකොට අපි උදාහක් බලන්න ඕනේ මේ සංඥාව නිවැරදි කරගත්තොත් අපි මේ ප්‍රශ්න ගොඩාක් අපිට අයින් කරගන්න පුළුවන්. ඊළඟට සංස්කාර. සංස්කාර කිව්වහම අපිට පෙන්වන්න පුළුවන් මේ කාය සංස්කාර තියෙනවා. කයින් කරන දේවල්. වචී සංස්කාර තියෙනවා. අපි වචන පාවිච්චි කරනවා. එතෙ මුසාවාදා, පරුසා වාචා වුවත් වචී සංස්කාර තමයි. ඊළඟට අපි මනසෙන් කරන සංස්කාරයන් තියෙනවා. මනෝ සංස්කාර. ඒ කියන්නේ සංඥා චේතනාහින් ඒ මනෝ සංස්කාර වලට අයිති වෙනවා. එහෙමත් නැත්නම් සංස්කාර ටිකක් පෙන්වන්න පුළුවන්. පුඤ්ඤාබ් සංස්කාර, අපුඤ්ඤාබ් සංස්කාර, අනිඤ්ඤාබ් සංස්කාර. පුඤ්ඤාබ් සංස්කාර කියලා කියන්නේ අපි මේ කරන කුසල්. මේ ධානයන් ලැබනවා නම්, රූප ධානයන් ලැබනවා නම්, ඒවා කොහොම වැටෙන්නේ පුඤ්ඤාවි සංස්කාරවලට. අපි දන් දෙනකොට අපිට තියෙනවා ඒ කුසල් සහගත සිතුවිලි. ඉතින් ඒකේ පුණ්‍ය කර්මයන් සිද්ධ වෙනවා. ඊළඟට අපි ප්‍රාණඝාතය වැනි දේවල් කරනවා නම් අපිට අපුඤ්ඤාවි සංස්කාරය කියන එක සිද්ධ වෙනවා. අනේඤ්ඤාවි සංස්කාර කියන්නේ අරූපාවතර ධාන වල තියෙන ඒ චේතනාව. මේ හැමිකේම චේතනාව තමයි මෙතන සංස්කාර වෙන්නේ. ඊළඟට විඥාණය ගත්තොත් විඥාණය අපි හය ආකාරයි. මේ ඇහැ රූපය ගැටෙන චක්කු විඥාණය ඇති වෙන. කනයි සද්දයයි නිසා සෝත විඥාණය ඇති වෙන. તો මේ විදිහට මේ මනසයි ධර්මයයි නිසා මනෝ විඥාන මේ විදිහට ඇස් කන් නා සාදී ඉන්ද්‍රිය සහ මනස ආනුව විඥාණය හය ආකාර වෙන. නමුත් මේක හරියට අර අපි ගොමදර ගොම වලින් පත්තු කරාම ගොම ගින්දර කියනවා. වේදිච්ච දරවලින් කරාම මේක දරගින්දර කියනවා. අන්න ඒ වාගේ මේ නම් දීමක් විතරයි මෙතන තියෙන්නේ විඥාණයෙන් කරන්නේ දැනගන්න. මේ දැනගන්නේ අර වේදනාව සුඛ වේදනාව සුඛයි කියලා දැනගන්න. දුකයි කියලා දැනගන්න. අදුක්කම සුඛයි කියලා දැනගන්න. මේ ටික තමයි මේකෙන් කරන්නේ. එතකොට දැන් අපි මේ රූප වේදනා සංඥා සංස්කාර විඥානවල තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේකේ සමුදය මොකක්ද කියලා. මහණෙනි මේ ශාස්ත්‍රයේ මහාන පතයි. පතයි කියලා කියන්නේ මෙතන මේ අභිනන්දති කියන වචනේ. ඒ කියන්නේ සතුටු වෙනවා. අපි ටිකක් ගැඹුරට මේක බලන්න පුළුවන් තව ටිකකින්. ඊළඟට මේක පිළිගන්නවා. සතුටින් පිළිගන්නවා. මනවයි කියලා කියනවා. අභිවදති කියන්නේ ඒකයි. සතුටින් පිළිගන්නවා. ඔය පෙලක් අය මේ අහෝ සුඛයක් කියලා ප්‍රකාශ කරන්නේ වේදනාවන් විඳිනකොට බොහෝ සුඛයක් කියලා මේ මනුස්සයා ප්‍රකාශ කරනවා. සුදු අය එහෙමනම් pleasure is mind කියලා එහෙම කියන්නේ මොන අවස්ථාව තමයි මේ සුඛය විඳිනකොට ඒ අය එහෙම කියනවා. ඊළඟට මෙයා මේකට බැසගෙන සිටිනවා. කියන්නේ අජෝසාය තිට්ඨ කියනවා. මේකට ගැලීගෙන සිටිනවා කියලාත් කියනවා. මේකේ ඇලිලා සිටිනකොට ගැලී සිටිනවා කියලා කියනවා. තථාගතයන් වහන්සේ අහන කුමක් පතාද මනවයි කියාද බැසගෙන සිටීද? රූපේ පතයි. මනවයි කියයි. බැසගෙන සිටින්. එතකොට මේ වචන සෙට් එක කෙනෙකුට භාවිතා කරන්න පුළුවන් කොයි වචනයකද මට හොඳට වදින්නේ කියන එක, ගැළපෙන්නේ කියන එක, බැසගෙන සිටිනවයි කියන එකද? මොකද නැත්නම් මම සතුටු වෙනවා කියන එකද? සතුටින් පිළිගන්නවා කියන එකද? එහෙම නැත්නම් සතුට ප්‍රකාශ කරනවා කියන එකද අපි වදති කියන්නේ? එහෙම නැත්නම් මේ අජෝසාය තිට්ඨති කියලා කිව්වහම මම මේ බැසගෙන ඉන්නවා කියන එකද? නැත්නම් ගැළිය සිටිනවා කියන එකද? ආදි වශයෙන් කෙනෙකුට කල්පනා කරන්න පුළුවන්. එතකොට රූපේ පතන මනවයි කියන බැසගෙන සිටින ඔහුට තෘෂ්ණාව උපදිනවා. රූපේ යම් තෘෂ්ණාවක් එනවා. එතන මෙතන පෙන්නනවා යා රූපේ නන්දි. නන්දි කියන එකයි භාවිතා කළේ රූපේ නන්දි තදුපදාන. ඒ නන්දි කියන එක තමයි තණ්හාව කියන්නේ. ඒ තණ්හාව නිසා උපාදානයක් ඇති වෙනවා. උපාදානි ගත්තාම අපි මේක දැඩිව අරගෙන ඉන්නවා. උපාදානපත්තයෙන් භවය සිද්ධ වෙනවා. භවය ඇති වුණාම අපි මේ නානා ගතියට පමුණුන ලක්ෂණය තමයි භවයේ තියෙන්නේ. ඒක නිසා ජාතිය ඇති වෙනවා. ජාතිපත්තයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගන්නවා. මේ විදිහට හුදු රැහේ සමුදේ වෙනවයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. දැන් අපි බැලුවේ මේ රූපේ සතුට සොයලා ප්‍රකාශ කරලා පිළි අරගෙන තබාගෙන ඉඳීමෙන් මේ විදිහට මේ දුක්ඛ ස්කන්ධය හට ගන්නවා කියන එක. දැන් අපි මේ පොඩ්ඩක් තව ගැඹුරට මේක බලනවා නම් අපි කිව්වා තථාගතයන් වහන්සේ දේශනා කළා මේ මහාන පතයි කියලා. අභිනන්දති කියලා කියන්නේ පතනවා සතුට වෙනවා කියන එක. මේක ටිකක් තව දුරටත් පැහැදිලි කරන්න පොඩි ගාතාවක් තියෙනවා. මේ ගාතාව තියෙන්නේ නෙති පකරණේ. ඕගොල්ලෝ බැලුවොත් මේ පිටුව 80, ඒ 80 වෙනි පිටුවේ මේක තියෙන්නේ. මේ ගාතාව දෙන්නනවා ආසාච පිහාච අභිනන්දනාච කියලා. අනේක ධාතුසු සරාපතිත්ත. මම මේ ගාතාවේ පද දෙකක් විතරයි මේ කිව්වේ මේ දේ පැහැදිලි කරන්න. ආසාච කියලා කියන්නේ අනාගතය ප්‍රාර්ථනා කරන ආසාව. අනාගතේ අපි මොනවද ප්‍රාර්ථනා කරන්නේ? අපි ප්‍රාර්ථනා කරනවා මේ දේ මට ලැබේවි කියලා. දැන් අපි ඔය ඉගෙන ගන්න දරුවෙක් එයා මේ ඩිග්‍රී එකට ඉගෙන ගන්නවා නම් මම දැන් කල්පනා කරනවා මේක කරලා මට රස්සාවක් ලැබෙයි කියලා. ඒ වගේම ඔය සීලය රැකලා පෙළක් අය කල්පනා කරනවා මම මේ සීලය නිසා මේ වෘතය නිසා මට දිව්‍ය ලෝකෙ ඉපදෙන්න ලැබෙයි කියලා. අන්න ඒ වගේ අනාගතයේ ප්‍රාර්ථනාවක් කරනවා. ඒක තමයි ආසා කියලා කියන්නේ. ඊළඟට පිහාච කියන එක ගත්තාම ඒ වර්තමානයේ කරන යම් ප්‍රාර්ථනාවක් වර්තමානයේ යම් යම් දේවක් සම්බන්ධයෙන් අර්ථයක් සම්බන්ධයෙන් යම් ප්‍රාර්ථනාවක් තියෙනවද ඒ ප්‍රාර්ථනාව පිහාච කියලා කියනවා. මේක මේ ශ්‍රේෂ්ඨ පුද්ගලෙක් අපි හිතන අපි දකිනවා මේ ඉහළ පුද්ගලයෙක් රජ කෙනෙක් වාගේ කෙනෙක්. එයා විඳින සැපහිම දැකලා දකින දැන් මේ රජ කෙනෙක් හිම විඳින සැප දැකලා කල්පනා කරනවා මමත් මෙබඳු වෙනවායි කියලා එයාට කැමැත්තක් උපදිනවා. එතකොට මේක තමයි පිහාච කියන්නේ. එතකොට අපි ආසාච කියලා බැලුවා අනාගතයේ මේ දේවල් ලැබෙවි කියලා අපේ යම්කිසි අර්ථයක් ඇතුව අපේ ප්‍රාර්ථනාවන් තියෙනකොට අන්න ඒක තමයි ආසා කියන්නේ. ආසා කරනවා කියන්නේ ඒකයි. පිහාච කියලා කියන්නේ මේ වර්තමානයේ දේවල් සම්බන්ධයෙන් මෙබඳු වෙමින් කියලා කැමැත්තක් උපදිනවා. ඊළඟට අභිනන්දනා කරනවා අභිනන්දති කියන එක තමයි අපි මේ ඊළඟට අපි විශේෂයෙන්ම කල්පනා කරන්න ගන්නේ අභිනන්දති කියන එක. අභිනන්දති කියලා කිව්වහම මෙතන පෙන්නනවා මේ නිපන් අර්ථයේ රැකීම කියලා එකක්. අනිත් එක තමයි මේ අපේක්ෂාව. දැන් අපි සාමාන්‍යයෙන් අපේක්ෂාවක් තියෙනවා ප්‍රිය ඥාතීන් සම්බන්ධයෙන්. ඒ අයව පිළිගන්න අපි කැමතිනේ ඥාතීන් එනකොට කැමති වූ ඥාතීන් එනවනම් ඒ අයව පිළිගන්න සතුටින් පිළිගැනීමක් තියෙනවා. අපි ධර්මයේ පිළිගැනීමක් තියෙනවා. අපි ආමේ කැමති වෙච්ච ධර්මයන් තියෙනවා. අපි ඒකට පිළිගැනීමක් තියෙනවා අපේක්ෂාවක් තියෙනවා. ඒ වගේම අපි ඔය ආහාර හිම ගත්තොත් ඒක මේ සුභ වශයෙන් තමයි අපි සලකන්නේ. ඒ අසුභ දේ සුභ වශයෙන් සලකලා ඒක අපි අපේක්ෂා කරනවා. මේකත් අභිනන්දනට අයිති වෙනවා. අර මුලින් කිව්ව නිපන් අර්ථය රැකීම කියන එක උගාත්ම ගැඹුරට යන අර්ථය. අපි සාමාන්‍යයෙන් නම් රූපේ සතුට සොයනවා කියලා කිව්වහම අපිට පේනවා මේ අපි මෙන්න මේ දේවල් තමයි කරන්නේ. මේ ඥාතීන් පිළිගන්නවා, මේ ටීවී වගේ දේවල් පිළිගන්නවා, ආහාර ಜಾති සුභ වශයෙන් ගන්නවා. මේ අර්ථය තියෙනවා කියලා. අර සුභ වශයෙන් ගන්නවා කියලා කිව්වම අපිට පේනවා ඒකේ අර දෘෂ්ටිය හා සම්බන්ධව යම් කිසි දෙයක් මෙතන තියෙනවා කියලා. දැන් උදාහරණයක් වශයෙන් අපි කලින් අපි ආහාර කෑම කාලා තියෙනවා නම් ඒ ආහාර ගත්ත නිසා ඒකේ රසය දැනගෙන අපිට දෘෂ්ටියක් ඇති වෙනවා මේක මේක සුබ දෙයක් කියලා, හොඳ දෙයක් කියලා. මෙහෙම හොඳයි කියලා මට ඇති වුණාට පස්සේ මේක යම්කිසි අර්ථයක් මට තියෙනවා. ඒ කියන්නේ සුබයි කියන අර්ථය මට තියෙනවා. මම මෙන්න මේ අර්ථය රකින්න. මේක ඉංග්‍රීසියෙන් කියනවා fostering the production of a benefit. යම් වූ අර්ථයක් මට කලින් ඇති වෙලා තියෙනවාද? ඒ අර්ථය මම රකින්න. මෙන්න මේ අර්ථය හුඟාත්ම තදින් ගන්න භාවනාවේ. අපි සාමාන්‍යයෙන් කරන දෙයින් හුඟාක් වෙලාවට මෙන්න මේ යට අර්ථය මේක තදින් තියෙනවා අපි තුල. අපි හුඟාක් වෙලාවට පතන්නේ අපි කලින් පතපු රූප, අපි රස විඳපු රූප. එතකොට ඒක විඳීමෙන් අපි තුල ඇති වෙලා තියෙනවා යම්කිසි හැඟීමක් අර්ථයක් තියෙනවා. දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා. මේක අපි නැවතත් ප්‍රාර්ථනා කරමු. රූපය ප්‍රාර්ථනා කරනකොට ඔය දේවල් ඔක්කොම තියෙනවා. නැත්තම් අපි මේ ලී කෑල්ලක් ගත්තාම ඒ ලී කෑල්ලක ඇති දෙයක් නැහැ. බඩු වාස් කෙනෙක් ගත්තොත් මේ ලී කෑල්ලක එයා දන්නවා ඒක ප්‍රයෝජනෙ. ඒ ප්‍රයෝජනෙ දන්න නිසා ඒකෙන් කරන්න පුළුවන් දේවල් දන්න නිසා ඔහුට ඒක ගැන ලොකු දෙයක් තියෙනවා. කාන්තාවක් නම් මේ ආහාර සම්බන්ධයෙන් දන්නවා. මේ ආහාර මේ විදිහටයි හදන්නේ කියලා. ඒකට භාවිතා කරන මේ වළඳවල් ආදී දේවල් තියෙනවා. ඒක සම්බන්ධයෙන් අවබෝධයක් තියෙනවා. ඒ අනුව ඒකට කැමැත්තක් තියෙනවා. ඇල්මක් තියෙනවා. ඒ කියන්නේ මේකෙන් ඇති වෙනා වූ ඒ දෘෂ්ටීන් තියෙනවා. දර මේ අනුව තමයි අපිට මේ අර්ථය ඇති වෙලා තියෙන්නේ. මේක තමයි මේ අපි අභිනන්දනා කරනවා කියන්නේ. මේක අපි කලින් දැනගෙන අපි මේකේ රැකීමක් තියෙනවා. ඒ රැකීම අනුව තමයි අපි මේක හොයන්නේ. මෙහෙම කිරීමේදී මොනවද අපි මේ කරන්නේ? මේ මේ ධාතයම අනික් කොටස තමයි අනේක ධාතුසු සරාපතිට්ඨතා කියලා කියන්නේ. මේ ප්‍රිය වූ ආලම්බන ධර්මයන් වාගේ දේවල් අභිනන්දනය කළා. මේ අනේක ධාතු කියලා කියන්නේ මේ චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු, ගාන ධාතු, ගන්ධ ධාතු, ගාන විඥාන ධාතු, ජීවා ධාතු, රස ධාතු, ජීවා විඥාන ධාතු, කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු, මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු. මේවා තමයි ධාතු. එතකොට ධාතු 18ක් වෙනවා. මේ ධාතු වල මේ ඇලීමක් තියෙනවා. සරා කියලා කියන්නේ මේකේ ඇලීම. අනේක ධාතු සරාපතිට්ඨතා. පෙලක් අය රූපේ ඇලෙනවා. තව කෙනෙක් ශබ්දයේ ඇලෙනවා. තව කෙනෙක් ගන්ධයේ ඇලෙනවා. ස්පර්ශයේ ඇලෙනවා. ධර්මානුලම්බණිය ඇරෙන. එතකොට මේ විදියට බැලුවහම මේවයි ඇලීමේ මේ අපිට තියෙනවා අර හය ආකාර වූ ගොහස්සිත අපිට වේදනාවන් තියෙනවා. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස වශයෙන් ඒ සුඛ වශයෙන්. එතකොට මේ එක එක ධාතු සම්බන්ධයෙන් අපි එක එක ඒවට ඇලිනවා. ඇලිලා අපිට මේ වේදනාවන් නැති වෙනවා. ඒ ග්‍රහසිතව රූප, ශබ්ද, ගන්ධ ඔය විදිහට ධර්ම වශයෙන් ඒවයි ඇති වෙනවා. මේ වේදනාවන් අපි දන්නවා මේ සුඛ, දුක, උපේක්ඛා වශයෙන් තුන් ආකාර වෙනවා. දැන් එතකොට අපි දන්නවා මේ නෛෂ්ක්‍රම වශයෙන් උත් අපිට මේ රූප, ශබ්ද, ගන්ධ, රස ඔය විදිහට තියෙනවා. ග්‍රහසිතවත් අපිට තියෙනවා. දැන් මේ රූප, ශබ්ද, ගන්ධ, රස ඒවයි මේ ග්‍රහසිතව ගත්තොත් එතන අපිට පේනවා සුඛයි දුකයි කියලා ගත්තොත් අපිට උතන 12ක් හම්බ වෙනවා. රූපය සම්බන්ධයෙන් සුඛය, ශබ්ද ආදි වශයෙන්. රූපය සම්බන්ධයෙන් දුක.
මම ඔක්තරම ශ්‍රෝත්‍රණ සුද. හලඳයි
දැන්. මම නෑ මයික් එක මියුට් කරගන්න. රූප වශයෙන් අපිට සුඛ දුක වශයෙන් ගත්තොත් 12ක් වෙනවා. නෛෂ්කම වශයෙන් අපි ගත්තොත් ඉංගෙම රූප, ශබ්ද, ගන්ධ ඒ විදිහට එතන සුඛ දුක කියලා 12ක් වෙනවා. එතකොට මේ 12 24ක් මේ කොටස් 24 අයිති වෙන්නේ මේ තණ්හා පැක්ෂයට. අපි මේකට ඇලෙන ගතියක් තියෙනවා. ග්‍රහසිතව ගන්න උපේක්ෂාහය රූපේ සම්බන්ධයෙන් උපේක්ඛාවක් තියෙනවද? ශබ්දේ සම්බන්ධයෙන් උපේක්ඛාවක් තියෙනවද? මේ හය දෘෂ්ටිපක්ෂයට තමයි ගන්න. එතකොට මෙතන 24ක් තණ්හා පක්ෂයට වැටෙනවා. හයක් දෘෂ්ටිපක්ෂයට වැටෙනවා. එතකොට දැන් මේ අපිට පේනවා මේ ධාතු වල මේ විදිහට අපි අර විදිහට අභිනන්දනා කරලා ඒවයි ඇලිලා ඒක නිසා අපිට මේ වේදනාවන් ටික නිසා අපිට අනිවාර්යයෙන්ම මේ තණ්හාවන් සහ දෘෂ්ටීන් ඇති වෙනවා කියන එක මතක තියාගන්න. දැන් අපි ආපහු සූත්‍ර දේශනාවට ගියොත් දැන් අපි මෙතනදී කතා කළා අපි කලින් දැනගෙන අභිනන්දනා කරනවා කිව්වහම මෙතෙන්ට තියෙනවා කියලා අර අර්ථේ රැකීම කියන ගතිය. දැන් අපිට පේනවා තථාගතයන් වහන්සේගේ මේ ධර්මය අපි නැවතත් බැලුවොත් එහෙම මේ ශාසනේ මහාන පතනෝ. ඒ කියන්නේ රූපය තියෙනවා, ඇහැ තියෙනවා, ඇහැයි රූපය ගැටලා මේ චක්කු විඥානයක් ඇති වෙනවා. මේක නිසා මට ස්පර්ශයක් ඇති වෙනවා. මේ ස්පර්ශය නිසා මට අර කිව්ව විදිහට අර වේදනාවක් නැති වෙනවා. ඒ කියන්නේ චක්කු සම්පස්ස වේදනාවක් නැති වෙනවා. සෝතේ සම්පස්ස වේදනා, ගාන සම්පස්ස වේදනා මේ විදිහට වේදනාවක් නැති වෙනවා. මේ වේදනාව නිසා මට ඒ තණ්හාව ඇති වෙනවා. නන්දිය කියලා තියන්නේ තණ්හාව. ඒ තණ්හාවේ තියෙන ගතිය තමයි ලක්ෂණය තමයි අර අරමුණේ බැහැගෙන සිටිනවා. තණ්හාව අරමුණේ බැහැගෙන ඉන්නකොට ඒ අරමුණ මම තදින් ගන්නවා. ඒ කියන්නේ මගේ නාම රූප ඔක්කෝම එතෙන්ට දැන් බැසගෙන තියෙනවා. මේ තදින් ගත්තාම මේක නිසා මට උපාදානය ඇති වෙනවා. ඒ කියන්නේ දැඩිව ගැනීම තමයි උපාදානය කියලා කියන්නේ. උපාදානය නිසා භවය ඇති වෙනවා. මෙතෙන්දි මොකද්ද මේ භවයේදි සිද්ධ වෙන්නේ? භවයේ ලක්ෂණයක් තියෙනවා. මේ නානාගතියට පමුණවනවා. එක එක ගතියට පමුණවන ස්වභාවය තියෙනවා. ඒ වගේම මේ භවයේ තියෙනවා මේ ප්‍රාර්ථනේ ග්‍රන්ථේ අபிසංකාරාකාය සංකරන්ති කියලා කියනවා. අපි ප්‍රාර්ථනා කරනවා. අර අපි මුලින් යම්කිසි දෙයක් අපි පිළිගත්තානේ. රූපයේ සතුට සොයලා සතුටින් අපි ඒක පිළි අරගෙන ඒක බොහොම සුඛයක් කියලා අපි මේක අල්ලගෙන ඉන්නේ. ඒ අල්ලගෙන ඉන්න දෙයට අපි ගැට ගහලා ඉන්නවා. ඒක තමයි ග්‍රන්ථය. අපි සතුට සෙව්වහම උන් අපේ අර ප්‍රාර්ථනාව අභිනන්දනීයදී අපි කිව්වා අපි ප්‍රාර්ථනා කරනවායි කියලා. එතෙන්දී අපි කතා කළා ආසාච පිහාච අභිනන්දනාච කියනකොට අපි අනාගතේ ප්‍රාර්ථනා කරන ආසාව පිහාච කියලා ගන්නකොට මේ වර්තමානයේ තියෙන දේවල් උඩ ප්‍රාර්ථනා කරනවා. අභිනන්දනා කරනකොට අපි අර අනිත් පුද්ගලයන්ව සතුටෙන් පිළිගන්නවා වගේම ඥාතීන් පිළිගන්නවා, ධර්මයේ පිළිගන්නවා, මේ අසුභ වෙච්ච දේවල් සුභ වශයෙන් පිළි අරගෙන ඉන්නවා. ඒ වගේම අර්ථයකුත් තියෙනවා. ඒ නූපන් අර්ථය රකින් රැකෙන ගතිය තියෙනවා. ඒ කියන්නේ මම කලින් කාලා ඇති වුණා වූ දේ යම්කිසි මතයක්, යම්කිසි හැඟීමක්, යම් අර්ථයක් මට තියෙනවද මම මේ අර්ථය රැකීමක් තියෙනවා. ඒක තමයි මේ මම කන කෑමෙන් මම විසිකලා දාන්න නැති පැත්තකට. ඒක නිතරම පරිස්සම් කළා මම මේක අල්ලගෙන ගමන් කරනවා. මේ තමන්ගේ වයස ශරීරයේ වයසට ගිහිල්ලා වෙන්න පුළුවන්. ඒත් මේ කසිගබල් වුණත් මේ ශරීරය විසිකරන්නේ නැහැ. අන්න ඒ විදිහට අපි මේ අභිනන්දනාවේදී තදින් ගිහිල්ලා තියෙනවා. දැන් මෙතෙන්දි බලන්න කලින් අපි හොර අරගත්ත දේවල්ම තමයි දැන් අපි මේ භවයට එකතු කරගෙන යන්නේ. අපි මොනවා හරි රස කෑමක් කෑවහම ඒක එකතු කරගන්නෝ ඒ වෙලාවේදී අපි වුණ දැන් මම ආප්ප කෑවයි කියලා මම ඩොලර් එකක් කැටයකට දැම්ම වගේ වැඩක් තමයි මම ඒ කරගන්නේ. තව මොනවා හරි දෙයක් මම රසයක් බින්දා මම මෙතෙන්දී යම් කිසි දෙයක් එකතු කරගන්නවා. අන්තිමට මරණ මොහොතක මේ කැටේ දැන් පිරීලා තියෙනවා. මේ එක එක දේවල් වලින් සල්ලි වලින් පිරලා තියෙනවා. එක එක විදිහට භාවිතා කරපු දේවල්. මේ කැටේ හැබැයි හරි විශේෂ කැටයක්. මේකේ බිත්ති හැදිලා තියෙන්නේ තේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන වලින්ම. ඒක නිසා මේක හොඳට විශාල වෙන්න පුළුවන්, පොඩි වෙන්න පුළුවන් කැමති විදිහට. ඒ පුද්ගල එකතු කරගන්න විදිහට මේකේ වැඩිවීම කියන එක තියෙනවා. දැන් මේකෙන් අංගච ප්‍රයෝජනයක් ගන්න ඕනේ. අන්න ඒ ප්‍රයෝජනය තමයි භවයේ මෙය වෙලා තියෙනකොට අපි මේ ජාතියට යනකොට අන්න අපි ඒ தත්ත්වයට තමයි පමුණුවන්නේ. මම ආප්ප කන්න පුරුදු වෙලා නම් තියෙන්නේ. එහෙමනම් ආප්ප නම් මට ඕනේ. මම ආප්ප කන්න ශරීරයක් තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් පින තියෙනවා නම් මනුස්ස ශරීරයක් ලැබේවි. හැබැයි හිතුවේ නම් එහෙමයි. නමුත් පින නැත්තම් ඉතින් බල්ලෙක් හරි වෙලා ඒ ආප්ප කන්න පුළුවන් විදිහ කුඩා පණුවෙක් වාගේ වෙලා හරි ඒ தත්ත්වයට යනවා. අර අපේ ගතිය තමයි මේ භවයේ තියෙන ලක්ෂණය තමයි ඒක. ඉතින් මේ ජාතියෙදි තියෙන්නේ මේ ස්කන්ධයන් 15 වෙන කියන එක. අර රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පහ අපි නැවතත් පහල කරගන්නවා. අපි මුලින් ගත්තෙත් පාවිච්චි කරත් ওই රූපයමයි. ඒ රූපේ භාවිතා කරලා නැවතත් ඒකේ අල්ලගෙන ඉඳන අපි නැවතත් ඒකම ඉල්ලනවා. මේක මේ විදිහට ඉල්ලමින් අපි මොකද්ද කරන්නේ? නැවතත් ජීවිතයක් ලබා ගන්න. තථාගතයන් වහන්සේ නම් මේකට කියන්නේ මේ සෝන සෙව්වා කියලා. ඒ කියන්නේ එක රූපයකින් මෙහෙම ඉඳලා ආපහු තව රූපයක් හොයන. ජරා ධර්මිය දැනගෙන තියනවායි කියලා ඉඳගෙන ඒ ජරාවම නැවතත් ප්‍රාර්ථනා කරනවා. ව්‍යාධිය තියෙනවායි කියලා දැනගෙන ඒ ව්‍යාධි ධර්මියම නැවතත් ප්‍රාර්ථනා කරනවා. මැරෙනවායි කියලා දැනගෙන ඒ මරණයකම තවත් ප්‍රාර්ථනා කරනවා. මේක තමයි අපි කරන්නේ. එතකොට දැන් අපිට පේනවා මේ සමුදය කියලා කියන්නේ මෙන්න මේ විදිහ දෙයක්. අපි සතුට සෙවීමෙන්, ප්‍රකාශ කෙරීමෙන්, පිළි අරගෙන තබා ගැනීමෙන් නැවත නැවතත් මේක සිද්ධ වෙනවා. එතකොට මේ සතුට සොයනවා කියන එකට අර අර්ථය අපේ දෘෂ්ටිය කලිතිවිච දෘෂ්ටිය තියෙනවා. ඒ වගේම තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ වේදනාව පතන මනවයි කියනවා. බැසගෙන සිටිනු. එතකොට වේදනාවෙදිත් අපි මෙහෙම සතුටින් පිළි අරගෙන මෙහෙම කියනකොට මේක නිසා ඒ තෘෂ්ණාව උපදිනවා. මේ වේදනාවේ තෘෂ්ණාවක් තියෙනවද? මේක තමයි අපිට උපාදාන. උපාදානපත්යෙන් භවය වෙනවා. භවය නිසා ජාතිය වෙනවා. ජාතිය ඇති වුණාම ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස මේ සියල්ලම ඇති වෙනවා. මේක තමයි මේ දුක්ඛේ සමුදය. හොඳට කල්පනා කරලා බලන්න වේදනාවන් අපි කලින් විඳපු වේදනාවන් නැවත නැවතත් අපේ මනසෙන් අපි හොයනවා නේද කියලා. ඒ කලින්ගේ වේදනාව හොඳයි කියලා තමන්ගේ මතයක් තියෙනවා නේද කියලා කල්පනා කරන්න. තමන් සතුටු වේදනාවක් කලින් විඳලා තියෙනවා. ඒ වේදනාව අතීතයේ වේදනාව නැවතත් අපි මේක ප්‍රාර්ථනා කරනවා නේද කියන එක කල්පනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කරලා අපි මේ වේදනාව කොහොම හරි ලබා ගන්න උත්සාහ කරනවා. ඉතින් සමහර වෙලාවට ඕක ලැබෙනවා. සමහර වෙලාවට ඕක ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ අනුව තමයි අර දුක්ඛය ඇති වෙන්නේ, මේ ශෝකය කියන එක ඇති වෙන්නේ. අර කවදාවත් ඉවත් වෙලාවට ගත්තාම ශරීරය සම්බන්ධයෙන් නම් වේදනාව දැන් ශරීරයේ වයසට ගියාම අර කලින් තිබිච්ච විදිහට ඒ වේදනාව නැහැ. අන්නේ තින්දි ලොකුවට පේනවා මේ ප්‍රශ්නයක් තියෙනවා මේ දෙක අතර කියලා. ඒකින් සතුට නැති වෙනවා. යම් ඒතර දෘෂ්ටිය නිසා මේක බැසගෙන ඉන්නවා. නැවත නැවතත් ඒකම ප්‍රාර්ථනා කරනවා. ওই වයසට යනකොට ওই කටේ තියෙන ওই ටේස් බඩ්ස් එහෙම තඩු වෙලා ගිහිල්ලා අර කලින් වාගේ රස හිටන්නේ නැහැ. ඒතර කලින් රසයි කියන එක මතක තියෙනවා. ඒ අනුව නැවත නැවතත් ඒව ප්‍රාර්ථනා කරනවා. ඒතර මේ විදිහට අපි වේදනාව සම්බන්ධයෙන් හුඟ දෙනකොට භාවනා කරනකොට කල්පනා කරන්න පුළුවන්. ඒ වගේම මේ සංඥාව පතනවා, සංස්කාරයන් පතනවා. එතින්දි තර විදිහටම අර අභිනන්දති, අභිවදති, අජෝසායතිත්තති කියන එක. ඒකේ ගැලිලා ඉන්න. මෙහෙම පතන ප්‍රාර්ථනා කරනකොට එයාට තෘෂ්ණාව ඇති වෙනවා. ඒ සංස්කාරයන් ගියම් තෘෂ්ණාවක් වෙනවා නම් මේක උපාදානයි. උපාදානපත්යෙන් භවය. භවය නිසා ජාතිය. ජාති ජරා මරණ ශෝක පරිදේව මේ ඔක්කොම දුක්ඛ ස්කන්ධය හටගන්නවා. ඉතින් දැන් අපි සංඥාවෙදි බලනකොට බලන්න හුඟක් වෙලාවට අර අපි ඉස්සෙල්ලා කතා කළා මේ සංඥාවේ අභිනන්දති කියනකොට අපි අර අර්ථයක් තියෙනවා. සංඥාවෙත් අපි අර විදිහට අර්ථයක් ඇති කරගෙන තියෙනවා. මොන වගේ අර්ථයක්ද? අපි මේ දේ හොඳයි. මෙන්න මේ දේ හොඳයි කියලා අර්ථයක් ඇති කරගෙන තියෙනවා. දැන් අපි ධූරියන් කන පුද්දලෙක් ඒ ධූරියන් කියන එක අස් ගඳ වුණත් ඒකේ ඒක හොඳයි කියලා යම් කිසි හැඟීමක් සංඥාවක් එයාට තියෙනවා. ඒ සංඥාව සහිතව තමයි එයා ඉන්නේ, එයා ඒක රැකගෙන ජීවත් වෙනවා. ඒක ප්‍රාර්ථනා කරනවා. ඉතින් නැවතත් අපි ඒ පුද්ගලයා ධූරියන් ගේනවා, ධූරියන් කරනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන තියෙන්නේ. අසුභ දේවල් විශේෂයෙන් බලන සංඥාව බලනකොට මේ අසුභ දේවල් තමයි අපි මේ සුභයි කියලා ඒ සංඥාවෙන් අල්ලගෙන ඒකම තමයි නැවත නැවතත් ප්‍රාර්ථනා කරන්නේ. දුක්ඛ වෙච්ච දේවල් අපි සුඛයි කියලා අරගෙන ඒ සුඛය නැවතත් ප්‍රාර්ථනා කරනවා. මේක තමන්ගේ මනසින් හදාගත්ත දෙයක්. තමන්ගේ මනසින් හදාගත්ත දෙයක් තමයි මේතන තියෙන්නේ. ඒක තමයි අපි මේ දිගින් දිගටම එකතු කරගන්න හදන්නේ. අපේ සංස්කාර ස්කන්ධයට එකතු කරගන්න අපි ඊට පවත්වාගෙන යනවා. දැන් අපි සංස්කාරයන් ගැන පොඩ්ඩක් බලුවොත් එහෙම අපි සංස්කාරයන්ගේ යම් යම් අර්ථයන් අපි රකිනවා. මොන වගේ අර්ථයන්ද අපි මේ සතුට සොයලා ප්‍රකාශ කරන පිළි අරගෙන ලබා ගන්නවා කියන එක අර අර්ථය වශයෙන් බැලුවොත් පේනවා. දැන් පළක් අය පිසුනා වාචා කරනවා. ඒ කියන්නේ මේ පුද්ගලයෝ දෙන්නේ කපිතුන් යාළුව දෙන්නෙක් ඉන්නවා කියලා. අර තුන්වෙනි යාළුවෙක් ඉන්නවා. තුන්වෙනි පුද්ගලයෙක් ඉන්නවා. අර තමන්ගේ යාළුවත් එක්කගේ යාළුවෙක් කියලා. මේ පුද්ගලයාට මෙයා කැමති නෑ. මේ පුද්ගලයාගේ යම් කිසි ශරීරයේ කොටසක් නිසා හරි, එයාගේ වචනවල කොටසක් නිසා හරි අකමැති. ඒ අකමැති නිසා අර යාළුවවගේ අනිත් යාළුවන්ගේ වෙන්කරන්ඩ අර පිසුනා වාචා හැම කරනවා. අරයට විරුද්ධව අනිත් යාළුවට කියනවා. එතකොට බලන්න මේ විදිහට මේ වෙන් කරන්න ඕනේ කියලා එයාට අර්ථයක් දෘෂ්ටියක් හැඟීමක් තියෙනව නේද? අර අභිනන්දනාවේ ඔන්න ඒ ගතිය තියෙනවා. එතකොට මේ සංස්කාරේ අභිනන්දනා කරනවා කිව්වහම අපි මේ පිසුනා වාචා කියන ඒවා අභිනන්දනා කරනවා. නැත්තම් අපි ඕක කරන්නේ නැහැ. පරුසා වාචා කියන ඒවා අපි අභිනන්දනය කරනවා. ඒවා අභිනන්දනය කරලා තමයි අපි පවත්වන්නේ. එතකොට මේ ආකාරයට බැලුවහම අපිට පේනවා අපි මේ රූප වේදනා සංඥා සංස්කාර හතරයි විඥාණයත් එක ගත්තාම පහයි. ඒ විඥාණයත් ওই විදිහටම අභිනන්දනා කරනවා, පතනවා. ඒක සතුට සොයනවා, මේක සුඛයක් කියලා ප්‍රකාශ කරනවා. ඊළඟට ඒක බැහැගෙන ඉන්නවා. තදින් අල්ලගෙන ඉන්නවා. මෙහෙම කළාම ඌට තෘෂ්ණාව උපදිනවා. තෘෂ්ණාව තියෙනවද? ඒක උපාදානය වෙනවා. උපාදානය නිසා භවය ඇති වෙනවා, භවෙන් ජාතිය ඇති වෙනවා. ඉතින් මෙතනින් ඇති වෙන්නේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසය. ඒකට තථාගතයන් වහන්සේ පෙන්නන්නේ මේ ඇති වෙනව නම් ඇති වෙන්නේ මේ පහේම දුක්ඛස්කන්ධේම තමයි. වෙන දෙයක් නෙමෙයි. එතකොට දැන් විඥාණය අපි පතන අවස්ථාවක් ගත්තොත් අර අපි ඉස්සෙල්ලත් උදාහරණයක් ගත්ත මේ ධූරියන් හිම සම්බන්ධය. දැන් හුදා කල්පනා කරන්න මේ විඥානී තියෙන්නේ ඔය චිත්ත විපල්ලාසය හිම ගත්තොත් පේනවා ඒ විපරීත සිත් ඇතුව යම්කිසි දැනගැනීමක් තියෙනවා. මුලින් සංඥාවක් තියෙනවා. අපි උදාහරණ ධූරියන්ම ගමු. ධූරියන් හොඳයි කියලා. හොඳයි කියලා යාට යම්කිසි සංඥාවක් තියෙනවා. එතකොට ඒ සංඥාවෙන් ඒ පුද්ගලයා යම්කිසි දැනගැනීමක් කරනවා. ඒ දැනගැනීම තමයි මේ චිත්ත විපල්ලාසය වෙන්නේ. එතකොට මේක විඥානයේ තියෙනවා. මේ විඥානයේ මේ විදිහට දැනගැනීමක් තියගෙන මේකේ අර්ථයක් තියෙනවා. හොඳයි කියලා අර්ථයක් එයාට තියෙනවා. මේක රකින්නවා එයා. ඒක රකින්නවා කියන එක තමයි මේ අභිනන්දනා කරනවා කියලා කියන්නේ. එතකොට මේ විදිහට තමයි විඥානෙහිම සතුට සොයන්නේ. මෙහෙම කිරීමෙන් ඒ සතුට ලැබෙනවා. ඒ සතුට ලැබිලා ඉතින් ඒකේ මේ උපාදාන වල භවය ඇති වෙලා භවෙන් ජාතිය ඇති වෙලා මේ දුක්ඛ ස්කන්ධය ආපහු හැදෙනවා. එතකොට අර මුලින් තිබිච්ච දෙයම තමයි අපි ආපහු කොහොමාර නැවත සකස් කරන් හදන්නේ. ඒක නිසා තමයි මේ පේන්නේ මේ අපි මේ හැම ලෝකෙම ඉපදිලා තියෙනවා. අපායෙන් ගිහිල්ලා තියෙනවා. තිරිසන් ලෝකේ, මනුස්ස ලෝකේ, ප්‍රේත ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ හැම දෙනම ගිහිල්ලා තියෙනවා. හිතනවා නම් හිතන්න ගිහිල්ලා නැත්තේ අර සුද්ධාවාස පහට විතරයි කියලා. මොකද අනිත් හැම තැන්වලම අපි ගිහිල්ලා තියෙනවා. කලින් ගිහිල්ලා කලින් ඉඳලා ඒව නැවත නැවතත් ප්‍රාර්ථනා කරමු ඒවැ ගමන යනවා. ඉතින් මේ විදිහට තමයි මේ සමුදේ කියන්නේ තියෙන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ රූපයගේ සමුදේයි, වේදනාවේ සමුදේයි, සංඥාවේ සමුදේයි, සංස්කාරයේ සමුදේයි, විඥානයේ සමුදේයි කියලා. මහණෙනි රූපයගේ නිරෝධය කවරේද? වේදනාවේ නිරෝධය කවරේද? සංඥාවේ නිරෝධය කවරේද? සංස්කාරයේ නිරෝධය කවරේද? විඥානයගේ නිරෝධය කවරේද? මහණෙනි මේ සස්නේ මහන් නොපතයි. මනවයි නොකියයි. බැස නොගෙන හිටි. නාබිනන්දති නාබිවදති නජෝසාය තිට්ඨති. අර ඉස්සෙල්ලා කිව්ව දේ අනිත් පැත්ත. මොනවද මේ පතන්නේ නැත්තේ? හොඳයි කියලා කියන්නේ නැත්තේ? බැසගෙන ඉන්නේ නැත්තේ? මෙතෙන්දි රූපය නොපතයි. මනවයි නොකියයි. බැසගෙන නොසිටි. රූපේ නොපතන මනවයි නොකියන බැසගෙන නොසිටින ඔහුගේ රූපේ යම් තෘෂ්ණාවක් වේන ඒ නිරුද්ධ වේ. ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරෝධය වෙනවා. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය. භව නිරෝධයෙන් ජාති නිරෝධය. ජාති නිරෝධයෙන් ජරා මරණ ශෝක පරිදේව දෝමනස් උපායාසය නිරුද්ධ වේ. මෙසේ මේ හුදු දුක් රැහි නිරෝධය වේ. ඒ කියන්නේ මේ කියන දේ අපි නොකර ඉන්නවා නම් අපි මේ අර අර්ථය අනුව මේක පවත්න්නේ නැත්තම් අපි අභිනන්දනා කරන්නේ නැත්තම් අපි මේක හොඳයි කිකේ හොයන්නේ නැත්තම් එහෙමනම් අපිට මේක කිසිම ආකාරයෙන් අපිට මේක සතුටක් ලැබෙන්නේ නැහැ. අපිට සතුට කියන එක ඇති වුනේත් අපි කලින් හොඳයි කියලා අර අර්ථයක් ඇතුව දෘෂ්ටියක් ඇතුව කරගත්ත දේ නිසා තමයි නැවත ඒක සකස් කරලා පෙන්නනවා. දැන් අපි ආහාරයක් ගත්තොත් ඉතින් කලින් කාලා තිනවනවා. අපි සංස්කාරස්කන්ධයේ විශ්ින් මේක නැවත සකස් කරනවා. මෙන්න ඔයා කාපු කෑම. මෙන්න ඒකේ රස. මෙන්න ඒකේ වර්ණය. ඒ ඔක්කොම පැහැදිලි එනකොට තමන්ට පේනවා ඔක්කෝම ගැළපෙනවා. අර කලින් තමන් හදාගෙන තිබුණා වූ යම් කිසි දෘෂ්ටියක් අර්ථයක් තියෙනවනේ. අන්න ඒ අර්ථය දෘෂ්ටිය තමන්ට දැන් පේනවා. ඒ පේනකොට මේ පුද්ගලට සතුටක් ඇති වෙනවා. වෙන දෙයක් ඇති වුණේ නැහැ. තමන්ගේම දෙයට තමන්ට ඇති වුණා. මේක නිසා තමයි මේ පුද්ගලිය දෙන්නේ කොට මේ මලක් එහෙම ගත්තාම එක්කෙනෙක් කියනවා මේක ලස්සනයි හොඳයි කියලා, අනිත් එක්කෙනෙක් කියනවා මට නම් ඒක ලස්සනක් නැහැ. කිසිම මේකක් නැහැ කියලා. ඒ කියන්නේ අර මලේ හිම දෙයක් නෑ. මේ පුද්ගලයා තුළ තම තමා හදාගත්ත දේ තුළයි මේක තියෙන්නේ. එතකොට මේ නාම රූප ධර්මයන්ගෙන් ඇතිවෙච්ච දෙයක්. මේක තමයි අපි මේ සතුටයි කියලා කියන්නේ. ඒකම තමයි අපි මේ අල්ලගෙන ඉන්නේ. මනසෙන් හදාගත්ත දෙයක්. මෙහෙම කරන්නේ නැත්තම් අපි මේව හොයන්නේ නැත්තම් අපිට මේක ලැබෙන්නේ නෑ. මොකද තමන් හදාගත්ත දෙයක් ඉතින් ආපහු තමන්ම හදන්නේ නැත්තම් ඒක මොකුත් ඇත්තේ නෑ. මේව කරන්නේ නැති නිසා ඒ පුද්ගලයාට ඒ රූපේ තෘෂ්ණාවක් ඇති වෙන්නේ නැහැ. ඒ තෘෂ්ණාව නිරුද්ධ වෙනවා. ඉතින් තණ්හාවක් නැත්තම් මෙතනින් එහාට අපිට තදින් අල්ලගෙන ඉන්න දෙයක් නැහැ. තදින් අල්ලගෙන ඉන්නේ නැත්තම් මන්තුල පවතිනා වූ තණ්හාවක් නැහැ. පවතිනා වූ තණ්හාවක් නැති කියන්නේ භවය කියන එක නැහැ. භවේ නැත්තම් ජාතියක් ඇති වෙන්නේ නැහැ. අර ඉස්සෙල්ල කිව්ව උදාහරණයේදී අර කැටයක් ගැන කතා කළා. ඒ කැටේ කියන එක දැන් හිස්. ඒකට මුකුත් එකතු කරලා නැහැ. එහෙමනම් මරණ මොහොතේදී ඒ කැටේ දිහා බැලුවොත් එහෙනම් හිස් කැටයක් තියෙනවා. අමුතුවෙන් මේක නිසා මේක යමක් තියෙන නිසා යමක් කරන්න ඕනී කියලා හැඟීමක් තිබුණාද පෙර? ඒ හැඟීමක් දැන් නැහැ. ඒක නිසා යාගේ ජාති නිරෝධ වෙනවා. නැවත උත්පත්තියක් ඇති වෙන්නේ නැහැ. ඒකත් එක්කම ජරා මරණ ශෝක පරිදේව ඒ සියල්ලම නැති වෙලා යනවා. මේ විදිහට දුක් රාසී නිරෝධය. මේ වගේම තථාගතයන් වහන්සේ දේශනා කළා මේ වේදනාව කියන එක පතන්නේ. වේදනාව මනවයි කියන්නේ නැහැ. බැහැගෙන ඉන්නේ නැහැ. මෙහෙම කරන්නේ නැත්තම් ඒ පුද්ගලයාට ඒ වේදනාව නිසා යම් වූ තෘෂ්ණාවක් තියෙනවාද? ඒක නිරුද්ධ වෙලා යනවා. ඒ කියන්නේ අපි අර ඇහැ කන නාසය දිව ශරීරය ආදි වශයෙන් අපි ගත්ත ධාතු වශයෙන් ඒ එකම ධාතුවකවත් මේ පුද්ගලයා අභිනන්දනා කිරිල්ලක් නැහැ. එකක්වත් අල්ලගෙන ඉන්නේ නැහැ. ඒ හැමදේම එයා අතහරිනවා. මේකේ සුඛයි කියලා අල්ලගෙන නැහැ. දුකයි කියලා අල්ලගෙන ඉන්නේ නැහැ. උපේක්ඛාව අල්ලගෙන ඉන්නේ නැහැ. ඒ ඔක්කොම දේවල් සම්බන්ධයෙන් මේ පුද්ගලයා මනසෙන් අයින් කළාම ඒ පුද්ගලයාට ඇතිවෙනා වූ තණ්හාවක් නැහැ. ඒ තණ්හාවක් නැත්නම් තුන් උපාදාන වෙන්න දෙයක් නැහැ. ඒ නිසා භවයක් නැහැ. නිරෝධය සිද්ධ වෙනවා. එතකොට මේක හොඳට බලන්න අතීත වූ වේදනාවන් අපි නැවත ප්‍රාර්ථනා නොකරනවා නම් අපිට ඒ ප්‍රශ්නේ අතනින් ඉවර කරගන්න පුළුවන්. මේ විදිහට තමයි සංඥාව. අතීතයේ යම් කිසි වේදනාවක් විඳලා ඒක නිසා ඇති වුණා වූ යම් කිසි සංඥාවක් තියෙනවද? කියන අසුභ වෙච්ච දේ සුභයි කියලා අපි වැරදියට ගත්ත දෙයක් තියෙනවද? ඒ සංඥාව නැවත ප්‍රාර්ථනා කරන්නේ නැත්තම් මනවයි කියලා කියන්නේ නැත්තම් බැහැගෙන ඉන්නෙත් නැත්තම් එතනින් ඒක ඉවරයි. එතනින් ඊට පස්සේ තෘෂ්ණාවක් ඇති වෙන්නේ නැහැ. ඒ තෘෂ්ණාව නිරුද්ධ වෙනවා. ඒ විදිහටම උපාදාන භවය සම්පූර්ණයෙන් මේක සම්බන්ධයෙන් නිරුද්ධ වෙනවා. ඒක නිසා මේ දුක්ඛේ නිරුද්ධ වෙනවා. මේ විදිහට සංස්කාර ඒ වගේම විඥානත් ඒ විදිහටම බලනවා. විඥානය පතන්නේ නැත්තම් මනවයි කියලා කියන්නේ නැත්තම් බැහැගෙන ඉන්නේ නැත්තම් ඒ පුද්ගලයාට ඒ විඥානීය සම්බන්ධයෙන් ඇතිවෙන්නා වූ තණ්හාවක් නැහැ. ඒ කියන්නේ මේ විපරීත සිත් ඇතිව දැනගත්ත දේ ඒ අර්ථය තමන් රකින්න යන්නේ නැහැ. තමන් කලින් වරදවා වටහාගත්ත දෙයක් උඩ තියෙනා වූ විඥානය මේ විඥානය මට තවත් ඕනී කියලා කල්පනා කරන්නේ. එහෙම කල්පනා කරන්නේ නැත්තම් එතනින් ඒක ඉවරයි. ඒක නිසා යාට එයා නැවතත් මේ සංස්කාරයෙන් හදන්නේ නැහැ විඥානය සම්බන්ධයෙන්. ඉතින් මේ තෘෂ්ණාව නිරුද්ධ වෙලා උපාදාන නිරුද්ධ වෙනවා. භව නිරෝධේ ජාති නිරෝධ වෙනවා. ජාති නිරෝධයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස සියල්ලම නිරුද්ධ වෙලා යනවා. මේ විදිහට මේ දුක් රාසී නිරෝධය වෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරන මේ රූපේ නිරෝධයයි වේදනාවේ නිරෝධයයි සංඥාවේ නිරෝධයයි සංස්කාරයේ නිරෝධයයි විඥානයේ නිරෝධයයි කියලා. ඉතින් මේ භාවනාවේදී මේ එක එක කාරණේ අරගෙන කෙනෙක් කල්පනා කරලා බලනවා. මේ රූපය මේ විදියයි. මේ රූපය මගේ හැදුනේ කොහොමද? මේ ආකාරයට ගැතුනේ. මම මේ විදියට මේ සතුට සොයලා ප්‍රකාශ කළ පිළි අරගෙන තබා ගැනීමෙන්ද මට මේ දේ ඇතුනේ. මේක බැලුවාම එහෙමම කරන්නේ නැtei කියලා හිතුවොත් ඒ කියන්නේ භාවනාවේ යම්කිසි අගයක් වැටහිලා නැහැ කොහිම ආකාරයෙන්වත් ඕනම කෙනෙක් ඒ රූපයේ සතුට සොයනවා. ඒ රූපයේ සතුට සොයලා තමයි මේ විදිහේ රූපයක් ඇති වෙලා තින්නේ. රූපයක් ඇතිව කෙනෙක් කියනවා නම් මම රූපයේ සතුට සොයන්නේ නැtei කියලා. ඉතින් ඒක කිසිම තේරුමක් නැහැ. මොකද එයා කලින් හොයලා තමයි දැන් ඇති වෙලා තියෙන්නේ. දැනුත් ඒකට කවමින් පොවමින් තාමත් ඒ සතුට සොයනවා. එතකොට ඒක පිළිගන්නවා නම් අන්න හොඳයි. එතකොට ඒක තේරෙනවා නම් තමයි ඊළඟ කොටසට බලන්නේ. එහෙමනම් මට මේක නිසා සතුටක් ලැබෙනවද? තමන්ගේ මනසින් විමසලා බලනවා. මට මේ විදිහට විතරමද සතුටක් ලැබෙන්නේ? වෙන විදිහකට මට සතුටක් ලැබෙන්නේ නැද්ද මේ රූපේ සම්බන්ධයෙන්? ඊළඟට බලනවා මේක නිසා මට දැන් මොකද වෙන්නේ? මේක නිසා මගේ තණ්හාවන් තියනවා නේද? රූපේ සම්බන්ධයෙන්, ශබ්දේ සම්බන්ධයෙන්, ගන්ධේ සම්බන්ධයෙන් ආදී වශයෙන් මට තණ්හාවන් තියනවා නේද? තණ්හාවන් තියනවායි කියලා පිළිගන්නවා නම් අන්න එතකොට මේ තණ්හාව මන් තුල පවතිනවා නේද කියන එක බලනවා. මම මේවා කොච්චර තදි පෙලක් තණ්හාවන් තියෙනවා මේ යන්තම් මට මේක ලේසියෙන් අයින් කරගන්න පුළුවන්. පෙලක් තණ්හාවන් පේනවා මල්ලඟ හරියට ලොකු මේක නම් අයින් කරගන්න බෑ කියන එක. එතකොට මේකේ උපාදානීය ප්‍රමාණයේ කියන එක තමන්ට යම්කිසි හැඟීමක් තියෙනවා මේක බොහෝම තදට තියෙනවායි කියලා. මේ භාවනාවේදී කොයිම වෙලාවකවත් ඒ මොහොතේදී ඔය එකක්වත් අයින් කරන්න යන්න එපා. තමන්ගේ ශාරීරිය සම්බන්ධයෙන් වේවා, තමන්ගේ වේදනාවන් සම්බන්ධයෙන් වේවා, එකක්වත් මේ මොහොතේදී අයින් කරන්න යන්න එපා. මේක අර බාහිරව පුද්ගලෙක් බලනවා වගේ මේ කාර්ය දෙස බැලීම විතරයි තියෙන්නේ. මේ ධර්මයේ වැඩෙන්නේ නැහැ ඒක අයින් කරන්න ලියොතින්. තථාගතයන් වහන්සේ මේ කියනකොට කොයි වෙලාවකවත් කිව්වේ නැහැ නේද මහණෙනි? මෙන්න මෙතන දැන් සමුදියේ කියනකොට සමුදියේ කියන ගමන් තථාගතයන් වහන්සේ කිව්වේ නැහැ මේක අයින් කරන්නයි කියලා. අස්තංගමී කියනකොට ඔන්න තථාගතයන් වහන්සේ මේක මේ විදිහට කරන්නේ නැත්තම් වෙන්නේ නැtei කියන එක තමයි තථාගතයන් වහන්සේ කිව්වේ. බුදුහාමුදුරුවෝ කිව්වේ නැහැ මහණෙනි මේ රූපේ සතුට සොයනවා, ප්‍රකාශ කරනවා, පිළි අරගෙන තබාගෙන ඉන්නවා. මේකෙන් මේ තණ්හාව ඇති වෙනවා. මහණනි තණ්හාව අයින් කරන්න නම් එහෙම දෙයක් තථාගතයන් වහන්සේ කිව්වේ නැහැ. අනේ කිව්වේ නැත්තේ මේ ධර්මයේ පටිච්චසමුප්පන්න ධර්මයේ පටිච්චසමුප්පන්න ධර්ම වශයෙන් කෙනෙක් අවබෝධ කර ගන්න ඕන. කෙනෙක් මෙතෙන්දි කපාටම අයින් කරන්න ගත්තොත් එහෙම ඒ පුද්ගලයාට මේ කොටස ඉස්සරහට යන්නේ නැහැ. මේකේ අවබෝධය ඇති වෙන්නේ නැහැ. මේ කිව්ව ධර්මය තමා විසින්ම අවබෝධ කරගන්න ඕනේ. මේ ඇත්තද බුදුහාමුදුරුවෝ මේ කිව්වද? මේ විදිහට විතරමද මේ රූපයක් ලැබෙන්නේ? මේ විදිහට විතරමද මට වේදනාව ලැබෙන්නේ? අන්න ඒ විදිහට කල්පනා කළොත් අන්න තමන්ට පේනවා මේ පටිච්චසමුප්පන්න ධර්මය මේ විදිහටයි සිද්ධ වෙන්නේ කියලා. භාවනාව කරනකොට මේ තථාගතයන් වහන්සේගේ මේ ධර්මයේ හරහා ගමන් කරනකොට මේ පටිච්චසමුප්පාදේ හරහා තමයි නොදනුවත්වම ගමන් කරන්න පටන් ගන්නවා. ඒ පටිච්චසමුප්පාදේ ගමන් කරනකොට ඒ පටිච්චසමුප්පාදේ තමාගේ පටිච්චසමුප්පාදේ මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු පටිච්චසමුප්පාදේ නෙමෙයි. බුදුහාමුදුරුවෝගේ පටිච්චසමුප්පාදේ තමට උදව් උපකාර වෙනවා ඒ තමාගේ පටිච්චසමුප්පාදේ හදාගන්න. ඒ තමාගේ පටිච්චසමුප්පාදේ යම් ආකාරව වැරදි තියෙනවා. ඒ කියන්නේ කෙනෙකුට පේන්න පුළුවන් වෙනස් විදිහකට. නමුත් මේක කාලයක් ගිහිල්ලා එයාට පේනවා හරියටම හරි මේ මම හදාපු එකයි බුදුහාමුදුරුවන්ගේ එකයි දෙකම එකයි කියලා. අන්න ඒ දවස තමයි වාසනාවන්ත දවස වෙන්නේ. ඒ කියන්නේ තමන් දන්නවා හරියටම මේක මට වෙන්නේත් මෙහෙමයි, අනිත් අයට වෙන්නේත් මෙහෙමයි, මේ මුළු ලෝකෙටම සාධාරණව මේ රූපය ඇති වෙන්නේ මේ විදිහම තමයි. වෙන ක්‍රමයක් නැහැ. වේදනාව ඇති වෙන්නේ මේ විදිහම තමයි කියලා. මෙතනදි ප්‍රශ්න තියෙනවා මූලික වශයෙන් කෙනෙක් උද්දලයන්ට එක එක ප්‍රශ්න තියෙනවා. දැන් මේ රූපය හොඳයි, මගේ රූපය මෙහෙමයි කියම එහෙනම් මේ පෘථුවිය ඇති වෙන්නේ කොහොමද? අනේ ආදී වශයෙන් ඒ ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න මනසේ නැගෙනවා නම් තමයි හොඳ. ඊට පස්සේ ඒ ප්‍රශ්න තමන් විසඳා ගන්න ඕනේ. ඒ සූත්‍ර දේශනා ආකාරයෙන් ආදී වශයෙන් කල්පනා කිරීම ඒ ප්‍රශ්න ටික විසඳනාම තමයි යන්න තමන් මේක සත්‍ය වශයෙන් තමන්ට පේන්නේ. හොඳයි, අපි දැන් එහෙනම් ප්‍රශ්න වලට යමු. කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
තෙරුවන්සරණයි ડોક્ટર, මාල කතා කරන්නේ. දැන් ડોક્ટર දැන් හුඟක්කට මේ තියෙන්නේ උදාහරණ සමුදේ වශයෙන් තමයි හුඟක්ම තියෙන්නේ උදාහරණ. ඇත්තටම අෂ්ටාංගමය වශයෙන් එච්චර උදාහරණ නැහැ. නමුත් මේ ළඟකදී දවසක් මේ මට තේරුණා හොඳටම මේ අභිනන්දති අභිවදති කියන එක තේරුණා කියන්නේ මට ඒක හොඳටම පැහැදිලි වුණා ડોක්ටර්. මොකද ඒක කුඩා දරුවෙක්ගේ ලෙඩක් යන ඇවිල්ලා කියලා මට කැන්සර් කියලා. එතකොට මට හදවතේ ඇත්ත වශයෙන්ම අනුකම්පාවක් ඇතිලා මම මට තේරුණා දෙමාපිය වශයෙන් එතකොට මේ ආච්චිසිය කෙනෙක් වශයෙන් මොනතරම් දුකක් නිදිනවද කියලා මම ඒකට මානසික හා කායික සැනසීම ලැබෙන්න ඕනේ ළමයට චිත්ත ධෛර්ය ලැබෙන්න ඕනේ කියලා මගේ හිතේ කිසිම බරගතියක් නැහැ. ඉතින් මම ඕක කල්පනා කර කර ආව දැන් මගේ දරුවෙකුට කිව්වනම් මගේ හිත බර වෙලා මේක මෙතකොට මට තේරෙනවා මේ මම මගේ කියලා අර ළමයා මම දැකලත් නැහැ මම මගේ කියලා අල්ලගෙනත් නැහැ. නමුත් මට අනුකම්පාවක් ඇති වුණා ඒවල මේක ඉතින් එතන මෛත්‍රී කළ ඒක ඒක ඉතින් අමතක වුණා. එතකොට මේක මට ડોක්ටර් කියලා මේවයක පැහැදිලි වුණා. එතකොට ඉතින් අර ડોක්ටර් කියන වගේ දැන් කිව්වනේ මෙතන කඩන්න බින්දන්න යන්න බෑ මේක අවබෝධයෙන් දැකලා ඊට පස්සේ අපි දැන් ප්‍රථම පටිපදාව කරගෙන යනකොට මේව නිතティම මේ දෘෂ්ටීන් දෙකට ගිහිල්ලා තුනට ගිහිල්ලා ඒ කාලයගේ අවෑමෙන් ඒ දෘෂ්ටීන් නැතිලා යන්නේ ડોක්ටර්.
ඔව් මේ විදිහට තමයි සිද්ධ වෙන්නේ. මේ විදිහට ඒ දෘෂ්ටීන් කියන එක නැති වෙනවා. එතකොට මේ භාවනාව තුලින්මයි දෘෂ්ටිය නැති වෙන එක තියෙනවා. මේ කරන මේ සමාධි භාවනාවම භාවිතා කිරීමෙන්ම දෘෂ්ටිය නැති කරගන්න පුළුවන් පළවෙනි වශයෙන්. මේ භාවනාවේදී දෘෂ්ටිය නැති නොවෙන්න එකම හේතුව තමයි මේ භාවනාව ඇති ප්‍රමාණයට කරන්නේ නැහැ. ඒ කියන්නේ රූප සම්බන්ධයෙන් ඇති ප්‍රමාණයට මේක මුල වශයෙන් දිගටම ගෙනියන්නේ නැහැ. ඒ කියන්නේ භාගය දුර ගිහිලා ඒක පිළිගන්නවා. ඒක හරි තේරෙනවා කියනවා. ඒකෝනියක් මෙයාට බෝරින් වගේ. අන්න ඒ වගේ නිසා මේකට දෙන අර්ථය වෙලාව කාලය කියන එක මදි. මේක බොහොම තදින් බලන්න ඕනි දෙයක්. ඒක තමයි මේක සමාධි භාවනා කියන්නේ මේක සමාධියෙන් ඉඳගෙනයි මේක කරන්න තියෙන්නේ. සමාධිය වැඩුවොත් තමයි මේක පේන්නේ. මේක හැබැයි භාවනා කිරීමෙන්ම ඒ අරියට මගේ අරපියර දුක්ඛේ හැම බලලානේ මේ කොටස කරන්නේ. ඒ දුක්ඛේ හැම බලලා කරනකොට ඒ දුක්ඛේ නිසා අපේ මනසේ අර කිව්ව අභිනන්දනා කරන අර්ථය කියන එක නැති වෙනවා. ඒ කියන්නේ අපේ තියෙනවානේ මේකේ කලින් අර්ථයක් මේක ප්‍රාර්ථනා කරන ගතියක්. ඉතින් දුක නම් මම මොකටද ප්‍රාර්ථනා කරන්නේ? අන්න ඒකයි අර ආරේෂ්ඨායක මාර්ගයේ අර මුල කොටස ජාති ජරා ව්‍යාධි මරණ ඒ කොටස බැලුවාම වටිනාකම තියෙන්නේ ඒකයි. ඒ කොටස බැලුවට පස්සේ අර අර්ථය කියන එක අඩු වෙනවා. මේක දුක නම් මම මොකටද ප්‍රාර්ථනා කරන්නේ? දුක නම් මම මොකටද මගේ කියලා ගන්න. මෙන්න මේ සිතුවිල්ල සහිතව බලනකොට අර සිත ටිකක් අර සියුම් වෙලා මේක දිගින් දිගට ගමන් කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහට මේකෙම ගමන් කිරීමුනොත් මේක කෙලවර කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ සම්පූර්ණයෙන් ওই සක්කාය දිට්ඨිය කියන එක නැති කරගන්න පුළුවන්. මේ පටිච්චසමුප්පන්න ධර්මය මේ කොටස තමයි බොහෝ මහන්සියලා කෙනෙක් බලන්න ඕන. ඉතින් බුදුහාමුදුරුවෝ මේක ඔය මේ සතිපට්ඨාන සූත්‍රයේ 26 පාරක් කිව්වේ නිකන් නෙමෙයි මේ භාවිතා කරන්න ඕන නිසා මේ සමුදය අස්තංගමේ කියන එක මේ විදිහට බලන්න ඕන. මේ බලන්නේ නැතුව මේක හොයාගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් අර ඒල් දරුවගේ ප්‍රශ්නේදී අර කිව්ව කතාව හරි. ඉතින් ඒ අර තමන්ගේ නිමෙහි නිසා තමයි අර ලොකුවට මේකක් එන්නේ නැත්තේ. අර ඒකේ අර්ථයක් නැහැ. මේක මගේ කියලා අර්ථයක් නැහැ. ඒ ගතිය නිසා තියෙනවා. අත තමන්ගේ වුණත් කෙනෙකුට කෙනෙක් සක්කාය දිට්ඨිය නැති කරලා තිනවන නම් ඒ පුද්ගලයාට අරකේ කියලා ලොකු ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. මොකද හැමෝටම ඕක වෙනවා. ඕකේ අමුත්තක් නැති කියන එක දන්නවා. ඉතින් මේ කියන්නේ සමුදය අස්තංගම මේ ආකාරයි කියලා දන්නවා නම් අර ඒ කියන ප්‍රශ්නේ එතනත් නැති වෙනවා. තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
මේ සමාධි භාවනා සූත්‍රයේ විගටම මේ භාවනා කරගෙන යනකොට පටිසෝපාදයේ අර සලායතන දක්වාම මේ ඒ යන බව මේ තේරෙනවා. ඊට පස්සේ අර නිකම් අර මේක හිතන්න ඕනේ නැහැ. නිකම් ඔටෝ වගේ, කියන්නේ ඔටෝ පයිලට් දාලා වගේ අර අරමුණක් එනකොටම මේ අරමුණේ අර බැස ගන්න එක නැති වෙලා එහෙම වගේ වෙන මේක තියෙනවා. ඊට පස්සේ අර හිත يعني සතරාධිපට්ඨානේ අර තුන්වෙනි මේ හිතගෙන බලන වගේ මේ අදහසක්, ඒ කියන්නේ හිතගෙන බලන් ඉන්න කොට එතකොට තේරුණා අනාත්ම වූ වගේ මේ නිකන් ලොටරියේ අර මොළුවට එන්න වගේ මේ ඒ වගේ මේ හිතවිලි ඇත්තටම අරමුණු එනවා එකක් අර එකපාරට මේ අනාත්ම විදියට උඩට එනවා වගේ අදහසක් තමයි මේ මට ඉන්නේ අර අවිද්‍යාව හරි කර්ම වගේ ඒ වගේ අදහසක් වගේ තමයි ආවේ මේකම මේක නේද අර දිගට එහෙම ගියාට පස්සේ මේ ඊට පස්සේ අර අනාත්ම වූ අරමුණක් තමයි මේ ආත්මෝ සිතකින් තමයි මේක මේ දැනගන්න කියලා හැබැයි මට තේරුනේ මහත්තයෝ අර සංඥාවේ සංඥාව සංස්කාරය ඒ ටික තේරුන්නේ නැහැ මේ වේදනාවම තමයි තේරෙන්නේ වේදනාව විතරයි අපිට වටහා ගන්න පුළුවන් කියලා විඥාණයෙන් වැටෙන්නේ වේදනාව විතරයි කියන එක වගේ තමයි මට එතන මේ මේ වැටුනේ ඊට පස්සේ මේ අර මේ එකට අර මේ වේදනාවට උපේක්ෂා වෙලා එතනම මේ අර සංස්කාර දුක්ඛතාව වගේ ඒ කියන්නේ සංස්කාරවල දුක්ඛතාව වගේ අනිත්‍ය බව වගේ වැටුණා ඊට පස්සේ මේ මේක දකින්න මේ අනාත්මෝ සිතකින් කියන එක ඒක අනිත්‍ය බව වගේ දැක්කා මේක මේ අර මට හිතෙන එතන සුඛ ප්‍රතිපදා දණ්ඩා විඤ්ඤාය කොටස් වගේ තමයි මට තේරුනේ ඊට පස්සේ මේ ආව සංස්කාරවල ශූන්‍ය බවක් ඒ කියන්නේ අත්දැකීමටම වගේ මේ සම්මා දිට්ඨිය සම්මා සංකප්පය වගේ සම්මා වායාමය වගේ අර පෙරට කරගෙන ඉන මේක සීලෙම තමයි මේක ආරක්ෂා කරගන්න ඕන කියන වගේ කියන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා සංකප්ප sorry සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව වගේ ඒක වඩන්න ඕන කියන එක වගේ වැටුණා එතනින් ආවේ මේ සුඛ ප්‍රතිපදා චිත්ත අභිඥා වගේද කියන එක දැන් මේ මේ ඊට පස්සේ පොඩක් අර ඉස්සරහට යන විදිහ පැහැදිලි කරන්න මහත්තයෝ මම කියවක
ඔකේ භාගයක් දුර ගියාට පස්සේ දැන් ඔයා ওই කිව්ව කතාවේ භාගයක් විතර දුර ගියාට පස්සේ ඌට වඩා තව ටිකක් සිත සියුම් කරගන්න පුළුවන්. දැන් අර ශුන්්‍යතාවයකට ආවා කිව්වනේ. අන්නේ ශුන්්‍යතාවයට ආපු කොටස තමයි ඕකේ වැදගත්ම. දැන් ඔය මේ 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 මුසාවාදා පරුසාවාචා ඒවයි යම්කිසි අඩුවීමක් තියෙනවා. නමුත් ඒක නෙමෙයි මුලින් වැදගත් වෙන්නේ. මුලින්ම දගත්තේන්නේ අන්න අර ශුන්්‍යතාවයට නිතර නිතර තමන් යන එක. ඒ ශුන්්‍යතාවයට නිතර නිතර ගිහිල්ලා එහෙමනම් මේ විඥානීය කියන එක මෙන්න මේ විදියට තමයි සකස් වෙන්නේ. මේ විඥානීය කියන එක මේ විදියට තමයි නැති වෙලා යන්නේ. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් මේ ඇහැයි රූපයයි තියෙනවා. මේ චක්කු විඥානයක් මට ඇති වෙනවා. මේක මේ සකස් කරපු ධර්මයක් කියන එක මනසට එනවා. ඊළඟට මේක කණයි සද්දයයි තියෙනවා මේ සෝත විඥානයක් ඇති වෙනකොට අර කලින් තිබිච්ච විඥානය නැති වෙලා යනවා දැන් තියෙන වෙන විඥානය මේකත් සකස් කරපු එකක් කියන එක එනවා මේ දෙක අතර සම්බන්ධ කරන්නා වූ මමෙක් නැති කියන කතාව Tamanට වැටෙනවා අර ශුන්්‍යතාවයේ උඩ ඇති වෙන්නේ අන්නේ දෙයි එතෙන්දි පේනවා මේ මේ දෙක දෙකක් මම මේ අම්මා තාත්තා කියලා ගත්ත කට්ටිය ගත්තත් ඒගොල්ලොත් මේ විදිහටම මේ මානසිකාරවලින් මේ විදිහට ගමන් කරන මේකක් මේකේ අම්මයි කියලා කතාවක් නැහැ තාත්තයි කියලා කතාවක් නැහැ මේකේ අම්මෝ සම්බන්ධතාවයක් තියෙනවා ඒ ඇරෙන්න මෙතන වෙන මොකක්වත් ඇත්තේ නැtei කියන්නේ අන්න ඒ කොටස ගා කියලා ගෙනියන්න ඕනි ඔය ඔය මේ ඒ කියන්නේ අර සම්මා වාචා සම්මා කම්මන්තේ ඒ හරියේ කෙරෙන්නට ඉස්සෙල්ලා අර ශුන්්‍යතාවේදී කොටස ගාතින් ගෙනියන්නට ඕනේ. ඒ සම්මා වාචා එතනදී යම්කිසි ආකාරයකට හැඟීමක් ආවනම් මේක මම නැති කරන එක හොඳයි කියන එක ඒක හොඳයි. මොකද ඒකෙන් ඇතිවෙනා වූ දෘෂ්ටිය සම්මා දිට්ඨියට වැටෙනවා. ඒකට ඊළඟ දවසේ භාවනාවට ඒක උදව් උපකාර වෙනවා. මේකේ වැදගත්ම කොටස තමයි අර ශුන්්‍යතාවය. ඒ ශුන්්‍යතාවයේදී පුළුවන් තරම් එතනට නිතර යන්න ඒ ගිය පාරම නැවත නැවතත් භාවිතා කරන්න. ඉක්මන් වෙන්න එපා. මෙතන මාස 6ක් ඉන්න පුළුවන් නම් මාස 6ක් වත් එතනම ඉන්න. ඒ තැනට යන්න එතෙන්දී ගිහිල්ලා කල්පනා කරන්න මේක මොකක්ද එහෙමනම් එතෙන්දී ඔය தත්ත්වෙදී තමයි කල්පනා වෙන්නේ මේ ඔය අනිත් කට්ටිය අයින් වෙන්නේ. අනත්තතාවයේ අඩුව අනුව තමන් මේ දක්වා අල්ලගෙන හිටපු ප්‍රස්සාවල් වේවා ඥාතීන් වේවා ඒ අය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් මේ සිත නිදහස් වෙනවා ඒ සම්බන්ධයෙන් තමන්ගේ හිත අභිනන්දනා කරමින් ඒකත් එක්කම නැවත නැවතත් යන්නේ නැහැ ඒ අය හැදුනෙත් මෙන්න මේ විදිහටයි කියන එක එනවා මම හැදිලා තින්නෙත් මේ විදිහටයි කියලා හිතනවා මගේ මේ දැන් තියෙන සිතුවිල්ල හැදිලා තින්නෙත් මේ විදිහයි කියන එක එනවා අන්න ඒ විදිහට තමයි මේ භාවනාවේ ඒ දිනුව ඇති වෙන්නේ අර ශුන්්‍යතාවය උඩ ඇති වෙන මේ කොටසදී. අර පස්සේ කියපු ටික සම්බන්ධ වෙන්නේ ඔයා ධර්මීය සම්බන්ධ කරනා කරලා සිටීමෙන් ඇති වෙන දෙයක් ඒ. අර භාවනාවෙන් ඇතිවෙච්ච ශුන්්‍යතාවය තමයි මේ වැදගත්ම කොටස. පැහැදිලි නේද?
ඔව් හරි. ඔය කියපු එකම තමයි මන්ද වෙනට අහන්නේ දිවන්තේ. ඉතින් වෙනි ප්‍රශ්නේ ඒක තමයි. දැන් එතකොට තියෙනවා මේ අතීතේ ශුන්‍යයි අනාගතේ ශුන්‍යයි වර්තමානයේ මේ ලබා ගන්න හදන සිතත් ශුන්‍යයි කියලා දැක්කා. එතකොට අර ලෝභ දේශ මොහයි අලෝභ දේශ අමෝහයි හයම මේ මෙතන නැතේ කියලා ඒ වුණාට හැබැයි මේක පවත්වන්න බෑ කියන අනිත්‍ය බව තේරුණා. ඒ ටිකේන මාත්‍රේ ඒ විස්තර කරේ.
ඔව් එතෙන්ට ගිහිල්ලා අර ඒ ශුන්්‍යතාවයේ උඩගෙන තමයි එතෙන්ට ගිහිල්ලා ඔයා අනත්ත කියලා හිතනවා නම් දැන් ඔයාට ওই ශුන්්‍යතාවයට ආවේ අනත්ත සංඥාව හේතු කොටගෙනද නැත්තම් අනිත්‍ය සංඥාව හේතු කොටගෙනද නැත්තම් දුක්ඛ සංඥාව හේතු කොටගෙනද කියන යම්කිසි හැඟීමක් ඔයාට තියෙන්න ඕනේ.
ඒ අනත්ත
සංඥාව ගැන හේතු කොටගෙන නම් මේ අනත්තතාවයට ඒ ශුන්්‍යතාවයේදී අනත්තතාවයම තමයි බලන්න. අනත්තතාවයම හිතන්න. මේක අනත්තයි කියලා හිතන්න ඔය සිත උතනම පවතිනවා. එතෙන්දී ඒක තමයි විමුක්තිය කියන එක ඇති වෙන්නේ. එතෙන්දී විමුක්තියක් ඇති වෙනවා. ඒ විමුක්තිය ශුන්‍යතා චේතු විමුක්ති කියන්නේ උතනයි ඇති වෙන්නේ. ඒක පැවැත්වීමෙන් තමයි ඒ තමන්ගේ මාර්ග චිත්තය ඇති වෙන්නේ එතෙන්දී. මේක මෙහෙමයි කියන එක. එතකොට අර සීල කොටස කියන්නේ ඒක පස්සේ වැඩක්. ඒ කියන්නේ ඒක තමන්ගේ වැරදීමක් තියෙනවා නම් අර මේ විදිහට කපා ගන්න එක ඒකට උදව්පකාර වෙනවා මේ විදිහට. යන්නේ ඒක අර ශුන්්‍යතාවේ ඉන්න එක තමයි ලොකුම දේ. ශුන්්‍යතාවයට ගිහිල්ලා එතන ඒ අනත්ත්‍ය කියන එක භාවිතා කරනවා. පොඩ්ඩක් වෙලා ඉන්නකොට ඔක ආපහු වැටෙනවා. වැටලා ඉවරලා ආපහු එනවා තමන් මේ ඔය ධම්මානුපස්සනාවේ කොටස ගෙනියන්නේ. ආපහු අතන ශුන්්‍යතාවයට යනවා. ඉතින් ওই විදිහට දිගින් දිගටම ගමන් කිරීමෙන් තමයි මේකේ ඒ දේ සිද්ධ වෙන්නේ. එතෙන්ද තමයි ওই සමාධි භාවනා සූත්‍රයේ කොටස හොඳට ඒ තදින් තේරෙන්නේ තමන්ට. ඒක නිසා ඒ ආපහු ධම්මානුපස්සනාවට යනකොට ඒ සමාධි භාවනා සූත්‍රයේ කොටසට ආපහු මනසෙ යොමු කරන්න. එහෙම නැත්නම් යම් කිසි ධර්මයක් හේතු වුණා දර ශුන්්‍යතාවයට එන්න ඒ ධර්මතාවයම හේතු මනසෙ මෙනෙහි කරන්න. තව කාට හරි ප්‍රශ්න තියෙනවද?
ලයිට් මේ මානව කතා කරන්නේ. ඔය දැන් ඩිස්කස් කරපු එක මට තේරෙනවා. ඒක මට දැන් ඔය සීල සූත්‍රයේ අනුව අපි භාවනා කරනකොට දැන් මුලින්ම එන්නේ අනිත්‍යතෝ කියන එකෙන් ගත්තම ඔය සමුදය අස්තංගුමේ බලන එක නේද අනිත්‍යතෝ කියන එකෙන් එන්නේ.
ඔව් ඔව් ඒක තමයි.
ඔව් එතකොට එහම ඔහම කරන් ගිහලා එතකොට ඕකේ අනිත්‍යතෝ රෝගතෝ එහම ගිහලා අර ශුන්‍යතෝ කියලා එනවනේ. ඉතින් දැන් ලයි විස්තර කරේ අනිත්‍යතාවෙන් එන ශුන්‍යතාවය කියන එකද මම අර එතන පොඩ මේ
ඔව් දෙපැත්තෙන්ම ආවත් කොතනින් ආවත් ඉතින් එකම ශුන්්‍යතාවයට තමයි ඔය එන්නේ. අර්ථ වශයෙන් එකයිනේ. ඒ කියන්නේ අපි දැන් ඔයා අනිත්‍ය වශයෙන් බලනකොට අභිනන්දති අභිවදති අජෝසායතිත්‍තති කියලා මේක ඇති වුණා. නාභිනන්දති නාභිවදති නජෝසායතිත්‍තති කියලා ඔන්න ඔයා ශුන්්‍යතාවය පැත්තට යනවා. අස්තංගමේ බලනවානේ. එතකොට මං අභිනන්දනා කරන්නේ නැත්තම් මගේ ඇහැ සම්බන්ධයෙන් මගේ සම්පූර්ණ ප්‍රශ්නේ මේ ලෝකේ ඉවරයි. මුකුත් එකතු වෙන්නේ නැහැ. ඔන්න එතකොට චක්කු ලෝකේ ශුන්‍ය වෙනවා. මං කන සම්බන්ධයෙන් අභිනන්දනා කරන්නේ නැත්නම් මගේ සෝත ලෝකේ ශුන්‍ය වෙනවා. එතකොට ගාන සම්බන්ධයෙන්. එතකොට දැන් මේ එක එක පුද්ගලයන් මේ එක එක දේවල් තමයි අල්ලගෙන ඉන්නේ. කෙනෙක් ඇහැයි ඇරිලා ඉන්න පුළුවන්. තව කෙනෙක් කනේ ඇරිලා ඉන්න පුළුවන්. එතකොට සිඳු වහන කෙනෙක් ඔය කන සම්බන්ධයෙන් ඇරිලා තියෙනවා. දැන් මේ ලෝකයේ ශුන්‍ය වෙනකොට එයාගේ එතකොට මේ ශබ්ද සම්බන්ධයෙන් එයාගේ ලෝකේ නැති වෙනවා. එතකොට අභිනන්දනා කරන්නේ. ඒක නිසා එයාගේ අර කැටේ කියන එක නැති වෙනවා. ශුන්්‍යතාවය ඔන්න ඔය විදිහට නැති වෙනවා. ඉතින් එතකොට මේ අනිත්‍ය බැලීමෙන්ම මේ පුද්ගලයා මෙතෙන්ට මේ ශුන්්‍යතාවයට ආවා. අර ශුන්‍යෙ මිදන් අත්තනිවා යේනවා කියලා ගත්තාම එතෙන්දිත් එයා ඔන්න මේ ශුන්්‍යතාවයට ආවා. ශුන්්‍යතාවයට. එතෙන්දි ආය ගන්නවා මුළු එකම මේ නැtei කියන එක. මේක කියලා ගන්න කෑල්ලක්වත් නේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියලා මේ එක කොටසක්වත් මගේ කියලා ගන්න කියලා දෙයක් ඇත්තේ නෑ. ඒ වගේම මේ මමයි කියලා එකක් නැති කියන හැඟීම එයාට තියෙනවා. එයාට පේනවා මේක පටිච්ච සමුප්පන්න ධර්ම පරම්පරාව විතරයි. අර සමාධි භාවනා සූත්‍රයේ තිබිච්ච අර්ථයම තමයි ඒ තමන්ට මෙතෙන්ට ආපහු එන්නේ. කොහෙන් ගියත් එකම තැනට ඒක හරියට අර සිරිපාද කන්ද උඩට කොයි පැත්තෙන් නැග්ගත් එකයි වීනෝ වගේ තැන ඒකයි. ශුන්්‍යතාවයේ. හැබැයි යන පාර වෙනස් වෙන්න පුළුවන්. පරතෝ කියලා ගත්තත් ශුන්‍යතාවයට වැටෙනවා. මොකද ඉතින් මේක මේ මොකක්වත්ම මෙතන ඇත්තේ නැහැනේ. මේක සමන් සම්පූර්ණයෙන්ම මේ අනිත්‍ය මත යැපෙනවයි කියන එක ගත්තාම මේකේ ඒ දිගටම ගෙනියන්න පුළුවන්. ඒකෙන් අර පලෝක ධර්මයට යනවනේ. මේක මේ බින්දෙන දේවල් කියන එක. ඉතින් ඒ පලෝක ධර්මයේ හරහා එයා ශුන්‍යතාවයට යනවා. තව කාට හරි ප්‍රශ්න තියෙනවද?
ඒ වගේම වේදනාව බලගෙනකොට මට හිතුණා මේ වේදනාව තමයි කියලා මෙතන ප්‍රශ්නේ. ඒ කියන්නේ වේදනාව අල්ලගත්ත එක තමයි මේ ඒකට සාමිදන්දනය කළා. ඒ ඉතර ඒව ආපහු මතක් වෙනකොට පිටත් වඩා නිකන් නැහැ. ඒක ඉත අමාරුයි වගේ අමාරුයි කියන්නේ එතනම තමයි ප්‍රශ්න තියෙන්නේ කියලා වැරදි වැරදි ඒවා තනුව මේ හිතලා මේ විදිහට අර සංඥා චිත්ත රුචි මධ්‍යතර කබලිනාර ආහාරවල දෙලින් අතට යන්නේ. දැන් මොනක ආහාරයේ සුබයි කියලා අරගෙන ඉන්නකට ඒකින් ස්පර්ශය වෙලා ඊට පස්සේ මනසත් චේතනා කරලා සංස්කාර හදලා විඥානේ පැස ගන්න එක නිකන් අමාරු ප්‍රසීදී එකක්. දැන් තලිත් වේදනාව කියන එක
ඒ එක පුද්ගලයාට එක එක කාලයට හැගෙන හැටි දැන් මටත් තිබුණේ ඔහොම විදිහේ ප්‍රශ්නයක් තමයි. මටත් තේරුණා මේ රූපේ කියන එක නෙවෙයි මගේ ප්‍රශ්නේ, මේ වේදනාව තමයි මගේ ලොකුම ප්‍රශ්නේ. මේ වේදනාව සම්බන්ධයෙන් මේ ප්‍රාර්ථනා කිරීම, වේදනාව ගැන මම බැහැගෙන ඉඳීම තමයි මගේ මේ ලොකු ප්‍රශ්නේ කියන එක මට හරියට තිබුණා. ඒත් මම හුඟක් භාවනා කළේ වේදනාව සම්බන්ධයෙන්. ඒ කියන්නේ ඔය ආර්ය අෂ්ටාංග මාර්ග භාවනාවේ හුඟක් වෙලාවට කරන්නේ වේදනාව උපස්සනා. මොකද මේ දුකයි කියලා කිව්වම සම්පූර්ණයෙන් ඒක වේදනාව හතර අනුව සම්බන්ධයෙන් ඒක පෙන්වන්නේ. ඒ කියන්නේ දුක්ඛය, දෝමනස්සය, මේ ශෝක පරිදේව මේ ඔක්කෝම මේ වේදනාවේ කොටස්. එතකොට ඒ කොටස තමයි අපිට දැනටම පේන්නේ. දැන් අපි ජාති ජරා ව්‍යාධි මරණ කිව්වහම අපි දීර්ඝ කාලිනු අපි බලනෝ දුක්ඛ දෝමනස්ස අපිට ඒ මොහොතේ තියෙනවා. ඒ මොහොතේ තියෙනකොට ඒ පුද්ගලයාට පේනවා මේ වේදනාව තමයි මගේ ලොකු ප්‍රශ්නේ කියලා. ඒ වේදනාවේ ප්‍රශ්නේ යම් ආකාරයකට විසඳගත්තම දැන් ඔය අත් සංඥා උඩ තමයි ওই වේදනාවේ ඔය කියන්නේ ඔක්කොම ප්‍රශ්න ටික ඇති වෙන්නේ අත් සංඥා උඩ. මේ වේදනාව ගැන හුඟක්ම අපිට තියෙන්නේ මේ අත් සංඥාව තේරුම් ගැනීම නැති කම නිසා. අත් සංඥාව යම් කිසි ආකාරයකට තේරුම් ගත්තට පස්සේ එයාට පේනවා වේදනාව විතරක් නෙමෙයි මේ රූපයත් එහෙමයි කියලා මට. සංඥාවත් එහෙමයි. ඔය ආදි වශයෙන් මේ හැම එකම පේන්න ගන්නවා. ඒ සක්කාය දිට්ඨිය කියන එක නැති වෙනවා. නැති වෙනකන් ඔය ඒක පුද්ගලයාට පේනවා මේක මෙන්න මේක තමයි මට ලොකුවට. ඒ එහෙම තේරෙන දේ තමයි කෙනෙක් ගන්න ඕනේ. දැන් මට වේදනාවේ ප්‍රශ්නේ කියලා තේරෙනවා නම් මම මේ රූපය ගැන හිතේ තයිදීමින් නැති වැඩක් නැහැ. මම වේදනාව ගැනම හිතන්න ඕනේ. එතකොට මේ වේදනාව ඇති වෙන්න යම් කිසි රූපයක් හේතු වෙනවද? අන්න ඒ රූප කොටස තමයි මනසෙන් භාවිතා කරනවා. මෙන්න මේ කොටස නිසා තමයි මට මේ වේදනාව. මේ වේදනාව තමයි මගේ ප්‍රශ්නේ කියලා මේ වේදනාව සම්බන්ධයෙන් මේ භාවනාව සමුදයස්තංගමේ අර විදිහට දීර්ඝ වශයෙන් බලමු. වේදනාව තමයි බොහොම ගැඹුරු. මොකද අපි බොහෝ කාලයක් තිස්සේ මේව අල්ලගෙන ඉඳලා ඒකම තමයි අපි නැවත නැවතත් මේ ප්‍රාර්ථනා කරන්නේ. අපි ගැට ගැහිලා ඒක ආපහු ඉල්ලන්නේ. ඉතින් ඉල්ලුවට හැබැයි මේ වේදනාව Tamanට හම්බ වෙන්නේ නැහැ. වෙලාවම ඒක වෙනස් එකක් හම්බ වෙනවා. ඉතින් ওই විදිහට මේක නිසා Tamanට දුක තියෙනවායි කියලා අර වේදනාවේ අර වෙනස බලන ওই විදිහට. මේ වේදනාවේ මේ ආකාරයට වෙනස ඉස්සර වේදනාව වෙනයි, දැන් වේදනාව වෙනයි. එතකොට මේකේ කොයි ආකාරයට මම දෘෂ්ටියෙන් අල්ලගෙන හිටියත් මේක දුක්ඛේම තමයි කියන එක කල්පනා වෙනවා. ඉතින් වේදනාව බුදුහාමුදුරෝ දේශනා කළානේ සුඛ වේදනාව දුකයි කියලා හිතන්නේ. දුක වේදනාව සල්ලයයි කියලා හිතන්න කිව්වා. අදුක්කම සුඛ වේදනාවයි ඒකේ අවිජ්ජානුසේනි තියෙන්නේ. ඒක අනිත්‍යයි කියන එක හිතන්න කිව්වා. එතකොට දැන් දුක සුඛ වේදනාවයි කියලා අපි හිතාගෙන ඉන්න එක ඒක බොරුව. ලෝකේ තියෙන දුක්ඛය. එතකොට දුකයි කියලා ඒක දාගත්තා. දුක්ඛ වේදනාව සල්ලේයි කියලා හිතුවාම ඔන්න Tamanට පේනවා මං එහෙනම් සල්ලෙන් කරන්නේ අල්ලගෙන ඉන්නේ. එතකොට මම මේ රූපය අල්ලගෙන රූපේ නිසා මට වේදනාව. සංඥාව අල්ලගෙන සංඥාව නිසා මට වේදනාව. ඒ වේදනාව අල්ලගෙන මට තියෙන ප්‍රශ්නේ. මේ ආදි වශයෙන් අර සල්ලේ වශයෙන් අපි බලනවා මේ තියෙනම දුක්ඛයයි කියනකට මට දුක්ඛ දුක්ඛතාවයන් තියෙනවා. මේවා තමයි මගේ ප්‍රශ්නිය කියන එක කල්පනා කරන්න. කොහෙන් ගත්තත් මං කොයි පාරෙන් ආවත් අපේ මනස බලන්නේ කොහොම හරි මේ හොඳ පාරකින් ගිහිල්ලා හොඳ තැනකට ගිහිල්ලා ඉන්න තමන්ගේ සතුටු තැනක ඉන්න. හරියට මේ අර මේ ඔය මේ තියෙනවානේ මේ උස තැන් තියෙනවා, මිටි තැන් තියෙනවා, මේ කඳු තියෙනවා, පල්ලම් තියෙනවා, ඒ වගේ තැන්වලනේ ඔය වතුර හැම රැඳින්නේ. අන්න ඒ වගේ මේ විඤ්ඤාණයත් බලනවා ඒ වගේ තැනකට වෙලා ඉන්න. එතකොට දැන් Tamanට පේනවා නම් කොයි පැත්තෙන් ආවත් මේ එකම දුක්ඛය තමයි මේ ගිහින් තියෙන්නේ කියලා. අන්න ඒ හැඟීම උඩ තමයි මේ වේදනාවන් Taman ඉක්මවන්න ගන්නවා. ඒ කියන්නේ ඒකේ සමුදයස්තංගයෙන් හොඳට Tamanට වැටහෙන්න ගන්නවා. දේක ඒ කොටස තමයි මේ වේදනාවන් පස්සනාවේ දුගාත්ම තදින් වේදනාව සම්බන්ධයෙන් කල්පනා කරනකොට ගෙනියන්නට ඕනේ. ඉතින් මෙතනින් ගිහිල්ලා ඊට පස්සේ ඉතින් Taman හොඳ සුඛ වේදනාවන් වලට යනවා. ඒ කියන්නේ ප්‍රීතිය සහිතව ওই විදිහට ගියාම ඉතින් ඒවයිද කල්පනා කරන්න ඕනේ ඒවා අයින් කරගන්න විදිය. උද්දච්චය එහෙම ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඒක අයින් කරගන්නවා කියලා කල්පනා කරන්න ඕනේ.
දැන් ඒ වගේ සුඛ වේදනාවකදී අයින් කරන්නේ මෙහෙම හිතනවා මම. දැන් මේ සුඛ එකත් ආම් සංස්කරණය කළනේ ඉතින් ඒක නිසා මේ මම කරා කියන්නේ නෙමෙයි මේ සංස්කරණය නිසා එක ප්‍රතිඵලයක් කියලා හිතලා එහෙම අයින් කරන්න එක තමයි නේද?
ඔව් ඒක එහෙම හරි. දැන් අපි හිතමු අපි ධාන වශයෙන් ගන්නවා නම් කෙනෙකුට දැන් ඔන්න ප්‍රීතියක් ඇති වෙලා තියෙනවා කියලා. ඒ ප්‍රීතියක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ දැන් අපි හිතමු ඔයාලට සුඛයක් ඇති වෙනවා තියෙනවා කියලා. ඒ සුඛයක් ඇති වෙලා කියන්නේ තුන්වෙනි ධාන තත්වයටම වාගේ වෙලා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පොඩි තත්පර ගානකට තමන් එතෙන්ට ගියා වෙන්නත් පුළුවන්. ඒත් මෙතෙන්දි කල්පනා කරන්න ඕනේ මේ සුඛය දිගටම පවතින කෙනා කල්පනා කරන්න ඕනේ. අපි දැන් හුඟක් වෙලාවට ඕකේ අපි ඇලෙන ගතියක් තියෙනවා. ඇලෙන ගතියක් කියලා කියන්නේ මුලින්ම අපි දුක්ඛය පහ කරලා තමයි ප්‍රීතිය සහිත වූ ඒ ප්‍රථම ධානයට යන්නේ. එතකොට එතෙන්දි විතක්ක ਵਿਚාර තියෙනවා. ඉතින් මේ විතක්ක ਵਿਚාර ඊළඟට මේ පුද්ගලයා කල්පනා කරනවා මේක හරි කරදරයක් මම දිගටම හිතන්න ඕනේ මේක දුකයි කියලා හිතන්න ඕනේ. මෙහෙම හිතීමෙන් තමයි මේක තියෙන්නේ කියලා. එතකොට මේ පුද්ගලයා මේකෙන් අයින් වෙන්න කැමති වෙනවා. විතක්ක ਵਿਚාර නැතුව ඉන්න කැමති වෙනවා. ඒක නිසා යාට ප්‍රීතිය සහිත ඕන්න තියෙනවා ධානය. ප්‍රීතිය සහිත මේ පුද්ගලයාට ඉන්නකොට මේ ඊට පස්සේ මෙයාට පේනවා මේ ප්‍රීතිය නිසාම මගේ ශරීරයත් නිකන් වෙහෙසටපත් වෙනවා. මේක මේ කායිකව මට දැනෙන නිසා මේකට මම ඇලෙන්න පුළුවන්. ඇලෙන ගතියක් තියෙන්න පුළුවන්. කියලා එපාර එයා කරනවනේ. ඒකට අකමැති වෙනවා. මේකට අකමැති වුණාම දැන් එයාට සුඛය සහිතව ඉන්නවා. ඒත් සුඛය සහිතව ඉන්නකොට දැන් මේ පුද්ගලයා කියනවා නම් මේක සුඛයි කියලා. මේ ලෝකේ තියෙන දුක නම් මේ සුඛය කියන එක මේ తాවකාලික දුකේ නැතිවීම විතරයි මේ සුඛය කියලා අපි කියන්නේ. එහෙමනම් කල්පනා කරනවා මේ සුඛය දැන් නැති වෙන්න පුළුවන්. මේ ඉස්සෙල්ලා මම හිතාගෙන හිටපු ඒ කියන්නේ මේක අනිවාර්යයෙන්ම ලෝකේ තියෙන දුක් කියන දුක්ඛ සත්‍යයක් නම් තියෙන්නේ මේ සුඛයි කියලා මම කියන්නේ මේ මම හදාගත්ත මං සකස් කරපු දෙයක් මේක දැන් නැති වෙයි කියන හැඟීම එයාට තියෙනවා. ඒ දැන් නැති වෙයි කියන හැඟීම තිනකොට ඒක නිසා එයා ඒකට මධ්‍යස්තවයි මේ බලන්නේ. ඒක නිසා එයාට උපේක්ඛාව කියන එක ඇති වෙනවා. ඒ සුඛයට නැත්තම් ඇලුනොතින් අපි අර උද්දච්චයට යනවා. උද්දච්චයේ තියෙන ස්වභාවය තමයි ඕක අර මේ ආස්වාද ඉන්ද්‍රිය කියලා ඕක පෙන්වන පිටකෝපදේශේ මේ වෙලාවේදී ඒ පුද්ගලයාට අර මේක මේකේ සුඛ වේදනාවෙන් ලොකු ආස්වාදයක් තියෙනවානේ. දොඩේ ආස්වාදය නිසා අපිට උද්දච්චය කියන එක ඇති වෙනවා. දැන් මම මෙතන ඉඳ කැමති මම මේ ජාති ජරා ව්‍යාධි මරණ මේ දුක්ඛයන් බලන්න මගේ කැමැත්තක් නැහැ. මොකද ඒකක් බලන්න ගිහිල්ලා මගේ මේක නැති කර ගන්න ඕනේ. එතකොට මේ පුද්ගලයා මේක තීරුම් අරගන්න ඕන මේකත් නැති වෙන එකක් කියලා අන්න ඉතින් තමයි යන උපේක්ඛාවට යන්නේ. එතකොට ඒක නිසා උපේක්ඛාවට යන්න උත්සාහ කරන එක හොඳ වෙනවා. ඒ උපේක්ඛාව විදි තමයි අර අන්තිමට අර බොජ්ජංගේ අනුව මේ පුද්ගලයා මේ උපේක්ඛාවේ අස්තංගමය තේරුම් ගන්න උත්සාහ කිරීමෙන් අන්න එයා ඒ තණ්හාව අයින් කර ගන්නවා. අපි කලින් මේක සාකච්ඡා කළා. ඒ විදිහට තමයි ඒක සිදුවීම වෙන්නේ. එබැවින් තව කාටද ප්‍රශ්න තියෙනවද?
ගලි සතිස් කතා කරන්නේ.
හා සතිස්.
මේ ලයිට් කවණිගේ ප්‍රශ්න දෙකට ඒ දීපු උත්තරේ අනු ඒ විදිහට බැලුවොත් මෙනෙහි කරොත් බුද්ධිදාවට වැටෙන්න මම හිතන විදිහට ලේසියි. නමුත් මේ අර ශුන්්‍යතාවය ඒකට වැටුණාම ඒකෙන් අපි කොහොමද නිබ්බිදාවට වැටෙන්නේ?
ශුන්්‍යතාවට වැතුණාට පස්සේ ශුන්්‍යතාවට කෙනෙක් ඇතුණුත් යන්නේ හැම මෙයාට පේනවා මේ ඔක්කොම දේවල් මේක සකස් කරන දේවල් කියලා. දැන් ඒ ශුන්්‍යතාවයට ගිය පුද්ගලයා කල්පනා කරනවා මට මෙතන ඕන තරම් කාලයක් ඉන්න පුළුවන්. මේ විදිහට බොහෝම කාලයක් මට මේක පවත්වන්න පුළුවන්. නමුත් එයා කල්පනා කරනවා මේක සකස් කරපු දෙයක්. මොකක් හරි දෙයක් සකස් කරපු දෙයක් නම් ඉතින් ඒකේ නැතිවීම කියන එක තියෙනවා. එහෙම කියලා කල්පනා කළා ඉතින් තමයි අර අපි දා සාකච්ඡා කරේ ධාතු විභංග සූත්‍රයේදී. එදින්දි කල්පනා කරනවානේ අර නාභි සංචේතිති නාභි සංකරුණිත කියලා. භවයේ සඳහාවත් විභවයේ සඳහාවත් මේ පුද්ගලයා මේ ඒ සකස් කිරීමක් කරන්නේ නැතුව ඉන්නවා. ඒ සකස් කිරීමක් කරන්නේ නැතුව ඉන්නකොට ඒක නිසා මේ එයා එතනින්ම නිර්වාණයට යනවා. ඒකේ එකකවත් ඇලෙන්නේ නැතුව. ඒ ක්‍රමයටයි ඒ ගැළවීම තියෙන එකොට එයාට විමුක්තිය ඇති වෙලා ඒ විමුක්තියෙන් තමයි එයා ඇතැදි ගැලවෙන්නේ. නිබ්බිදාව කියන එක සකස් කරපු ඉහළම තැනදී තැනින් අයින් කරනවා එයා ඒකයි කරන්නේ.
තස්සේදී අර මේ ශුන්්‍යතාවට වැටුණාම Taman වැඩි මේ ඒකට ටිකක් ඇලිලා ඉන්නවා වගේ වෙනවා. ඒක හින්දා මේ අනිත්‍ය ගැන මෙනෙහි කිරීම අඩු වෙනවා.
ඒක තමයි ඒ තමන් දැනගන්න ඕනේ මම මෙතෙන්ට ආවේ මෙන්න මේ පාර භාවිතා කළා. මේක මම නවත්තපු ගමන් මේක ආපහු ඉවරයි. මම මේ මෙතන දැන් ශුන්්‍යතාවේ හිටියට මම දැන් නැගිටලා ගිය ගමන් මෙතනින් මගේ මේ කතාව ඔක්කොම ඉවරයි. ආපහු ප්‍රශ්න ටික ඔක්කොම මතුවෙනවා කියන ප්‍රඥාව ඇති වෙන්නට ඕන. ඒ ප්‍රඥාව තමයි අර ධාතු විභංග සූත්‍රයේ පෙන්නන්නේ. මේකේ පමා වෙන්න එපා කියනවනේ ප්‍රඥාවේ පමා වෙන්න එපා කියලා කියන්නේ තථාගතයන් වහන්සේ. ඒක තමයි මේක අයින් කරන්න පමා වෙන්න එපා. මේක මේ මඤ්ඤිතාවක් නේ බුදුහාමුදුරුවෝ කියෝ කො රෝගයක් කියලා. මඤ්ඤිත මේතම් වික්කවේ රෝගතෝ, ගණ්ඩතෝ, සල්ලතෝ. එහෙමනේ කිව්වේ. එතකොට අර සල්ලතාවය තමයි ඔය පෙන්නුවේ. ඒකේ ඇලිලා ඉන්න තමන්ට හිතෙනවායි කියලා එතෙන්ද. අන්න ඒක තමයි අයින් කරගන්න ඕනේ. ඒකට තමයි අර ධර්මීය භාවිතා කරන්න ඕනේ එතෙන්දී. බුදුහාමුදුරුවෝ කිව්වන්නේ මේක කොයි එක ගත්තත් දැන් උතෙන්දි පොඩ්ඩක් හරි කල්පනා වුණා නම් මම මෙතන ඉඳලා මම මැරිලා ගිහිල්ලා ওই ලෝකෙ ඉපදුනත් ආපහු ඊළඟට මම යන්නේ අපායට. තිරිසන් ලෝකෙට, പ്രേත ලෝකෙට. මෙන්න මේ ධර්මයේ Tamanta මනසක තියෙනවා නම් අන්න එදින්දී ආ කල්පනා කරනවා මේකේ මට ඇති වැඩක් නැහැ. මම කලිනුත් මෙහි ගිහිල්ලා තියෙනවා. කලිනුත් මම මෙතන ඉඳලා තියෙනවා. ආපහුව දැන් මම මේ මනුස්ස ශරීරයකට ඇවිල්ලා ආපහුව තෙන්ට ගියත් ඔච්චරයි කියන හැඟීම ඇති කරගන්න ඒකෙන් අයින් වෙන්න ඕනේ. ඉතින් ප්‍රඥාව භාවිතා වෙන්න
ඕනේ. එබැවින් සර්ණයි. ගොඳයි උත්තරේ මත මේ ඔබලී වෙලාවෙදී එක කල්පනා වෙන්නේ නැහැ. ඒ තරමට තමන් ඒ සත්‍යය ආවම ඒකෙම ඉන්න හදන. ඒකයි
වෙන්නේ.
එබැවින් සර්ණයි.
එබැවින් සර්ණයි. තව කාටද?
හලෝ ડોක්ටර් ලාලි තේරෙනවද?
නැහැ.
අර පොඩක් මේ මට පැහැදිලි නැති අර මේ අර කිව්වනේ අර දැන් දුක සැප දෙකයි නෙකම්ම ඒ 27 අයින් කරාම උපේක්ෂා 6 දෘෂ්ටි වශයෙන් ගන්නවයි කියලා. එතන මොකක්ද එතන මීන් කරේ කියලා මට තේරෙන්නේ
නැහැ. ඔව් දැන් ඒ පුද්ගලයාට තියෙන දාපිතුම් පුටුවක වාඩිලා ඉන්නවා කියලා මම. ඒ පුටුවක වාඩිලා ඉන්නකොට මම මේක සැපත් නැති දුකක් නැති පුටුවක් කියලා හිතන්නකෝ. ඒත් සැපත් නැති දුකක් නැති පුටුවක් ඇදලා ඉන්නකොට මම ওই වාඩිලා ඉන්නවා. මට මේක ගැන උපේක්ෂාවක් තියෙනවා. මේක බොහොම ලාමක උපේක්ෂාවක් තියෙන මේ පුටුව ඉක්මවන්නේ නැති. එතකොට මෙයාට මේ තින මේ සුඛ වේදනාවක නම් අපිට රාගානුසය තියෙනවා. අපි රාගේ පැත්තට යනවා. දුක වේදනාවක නම් අපි අකමැති පටිඝානුසය තියෙනවා. උපේක්ෂා වේදනාවක තියෙන අවිජ්ජානුසය. අවිද්‍යාව ගිහිල්ලා තියෙන. ඒක ඇති වෙලා තියෙන අර දෘෂ්ටි. එතකොට ඒ දෘෂ්ටි පක්ෂයට තමයි ඒක වැටෙන්නේ. ඔය ඔය කබලිකාර ආහාර ඒ විදිහට අපි බැලුවොත් එහෙම ඔය මනෝ සංකේතන ආහාර පැත්තෙන් තමයි මේ දෘෂ්ටිය මෙහෙ වෙලා තියෙන්නේ. ඒ දෘෂ්ටිය ඇති වෙලා තියෙනකොට ඒ පුද්ගලයා කියන්නේ දැන් තුන්වෙනි පාරයි හතරවෙනි පාරයි ඔක දෙකම එක පාරක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ තුන්වෙනි පාර කෙරවලට හතරවෙනි පාර හවර මුලින් සම්බන්ධ වීමක් තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි ඒක යන්නේ. එතකොට මේ මේ පුද්ගලයාට මේ උපේක්ෂා වේදනාවේදී එයා ඇලෙන්නෙත් නෑ. එයා ඒකට ගැටෙන්නෙත් නෑ. එයාට මේක මේක අනිත්‍යභාවය මෙයා දන්නේ නෑ. ඒ අනිත්‍යභාවය දන්නේ නැති නිසා ඉතින් එයා ඒක ඒ විදිහට ඉන්නවා. ඒ ඒ නිසා තමයි ඒකේ දෘෂ්ටිපක්ෂයට ඒක වැටෙන්නේ. අනිත් එක යනවා කෙලින්ම මේ තණ්හාපැත්ත. එකක් එපයි කියනවා අනිත් එක ඕනී කියනවා. ඉතින් අනිත් එක ඕනී කියන අවස්ථාවේදී අර එපයි කියන අවස්ථාවේදී අර ඒකට විරුද්ධ එක තමයි ඕනි කියන්නේ. කොටිම කියනවා නම් මේ සුඛේම තමයි ප්‍රාර්ථනා කරන්නේ. උපේක්ෂා වේදනාවේදී එහෙම ප්‍රාර්ථනාවක් නැහැ
නේ. ඕම් පින් දැන් පැහැදිලි. ඕම් පින් සම්මා සම්බුද්ධ.
පෙරවන් සර් හි ડોක්ටර්.
ඔව්.
සෙතම් මගේ ඇත්තටම අද හොඳට සූත්‍රය අහගෙන හම් බොහොමනේ සෙන්සරි ඩිස්ටර්බ් වෙනින්න අනිත් මට අහන්න ඕනේ අර ශූන්‍යතාවය එතන අර ඇලීම වෙන තැන ඊට පස්සේ ඉඳලා නාම රූප වශයෙන් බලනකොට ඒ වගේ එතකොට සංඤ සංකර නාම වශයෙන් එහෙම බලන හිතන් රූපේ වෙන වෙනම බැලුවම එහෙම හරිද කියලා හිතන් දැන් දැනගන්නට අවශ්‍ය පිළිවන් සර.
ඔව් එතන ඔය ශුන්‍යතාවයට ගිය පුද්ගලයා ත පුළුවන්කම තියෙනවා ඒ ඒ නාම රූප වශයෙන් බලන්න. හැබැයි ඊට වඩා අපිටම සක්කාය දිට්ඨිය නැති කරගත්ත පුද්ගලයෙකුට නම් මම ඒක කියනවා ඒ විදිහට යන්නේ හොඳයි කියලා. එහෙම නොකරපු පුද්ගලයෙකුට නම් මම කියන්නේ අර ආයතන 6 ඉඳන් පහළට බලන්නේ කියන එකයි. ආයතන 6 නිසා මේ ඇති වෙන ප්‍රශ්නේ මේ අනුව තමයි මේක ඇති වෙන්නේ කියන දේ බලන්න. මොකද ඒක හොඳට පැහැදිලිව පේනවා. නාම රූප පැත්තෙන් ගත්තාම ඒකේ අර ගැඹුරු බව නිසා, ඒ කියන්නේ අවිද්‍යාව තියෙන නිසා ඒ කොටස හොඳට පේන්නේ නැති ගතිය තියෙනවා. ඉතින් තමන්ට කලින් අපි දන්නේ නැහැ කලින් භාවනා කරපු බුද්ධිලියෝ වෙන්න පුළුවන්. ඒ භාවනා කරපු නිසා යම් කිසි ආකාරයකට නාම රූප සම්බන්ධයෙන් අවබෝධයක් තියෙනවද? ඒ අවබෝධයේ හේතු කොටගෙන කෙනෙකුට පුළුවන්කම තියෙනවා ඒක ඒ විදිහට බලන්න. ඉතින් විශේෂ වශයෙන් මම නම් කියන්නේ අර පල්ලෙහා කොටස මුගාත්ම තදින් බලන්න කියලා ඒකේ ආභෝධ ඥානය ඇති වෙනකම්. තව කාට හරි ප්‍රශ්න තියෙනවද?
මට තව පොඩි ප්‍රශ්නයක් අහන්නද?
ආ හොඳයි.
මට දැන් අර මේ මෛත්‍රී භාවනාව හැම කරගෙන යනකොට මේ මෛත්‍රී භාවනා කරනකොටත් මේ පංච උපාදානස්කන්ධය නේද වැඩෙන්නේ අර සංස්කාරවල සෝන්දාය බලවත් ඒත් වැඩෙන්නේ පංච ප්‍රධාන ස්කන්ධයක් කියලා වගේ අදහසක් ආවා එතන. මේ එහෙම නේද ඒක වෙන්නේ? ඇත්තටම මේ අර හොඳ පැත්තට ගියත් අපි ඇත්තටම ඒ කරන්නේ පංච ප්‍රධාන ස්කන්ධයක් හදන එකම නේද
මහත්තයා? ඔව්. කොයි පැත්තට ගියත් පංච ප්‍රධාන ස්කන්ධයක් තමයි හදන්නේ. හැබැයි එතන හදන එක හොඳ එකක්. ඕක නිකන් හරියට මේ පිරමීඩ් එකක් වාගේ. පිරමීඩ් එකේ මුලින් ඉඳන් අපි අරගෙන යන ওই අභිජ්ජාව හේතු කොටගෙන උතින් අපිට ඇති වෙනවනේ දේවල් ව්‍යාපාදේ. වාගේ දේවල් ඇති වෙනවා නේද? ඉඳකට අපිට ওই සාරාම්භයේ වාගේ දේවල් ඇති වෙනවා. අපි ඔය හිංසා කරන්න ඒ වාගේ. ඒ කියන්නේ අපි මේ මිච්ඡා දෘෂ්ටිය හේතු කොටගෙන අපිට ඇති වෙනවා මිච්ඡා සංකප්පය කියන එක. එතකොට මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්පය ඇති වෙනකොට අතින් අපි වන්න කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක උතුම් තුනක් ඇති වෙලා තියෙනවා. මේ තුන හේතු කොටගෙන අපිට ඔන්න මුසාවාදා, පරුසා වාචා, පිසුනා වාචා, සම්ප්‍රප්පලාපා කියලා අර පිරමීඩ් එකේ පල්ලෙහාගේ රෝලේ හතර උන්න බේස් එක හොඳට ඇතිලා තියෙනවා. දැන් මේ හතර තමයි මුළු හතර තියෙන්නේ. මැද්දේ තමයි රවුමට අර හිතන්න අර කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන ඒවා තියෙනවා කියලා. ඒ කියන්නේ ලෝභ දෝෂ තුන, මෝහ තුනට යන පැහැගෙන යන තුන. දැන් මේකට විරුද්ධව අපිට අනිත් පැත්තෙන් පිරමීඩ් එකක් හදන්න පුළුවන්. ඕකේ මම මේ පිරමීඩ් එක ඇතුලේ ඉන්නේ නැහැ. මම මේකෙන් එළියට යනවායි කියලා හිතුවාම ඉතින් එළියත් අපි එකක් හදනවා. මට මුසාවාදා, පරුසා වාචා, පිසුනා වාචා එපා කියනවා. ඊළඟට මම කියනවා කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක මට එපා කියලා මම මේකෙන් එළියට පැනලා ඉන්නවා. දැන් මම මෙතනත් අල්ලගෙන ඉන්නවා යම් කිසි ආකාරයකට. දැන් අර හත් වෙනි ධානයට ගිහිල්ලා තේ පුද්ගලයා මේ ශුන්‍ය මිදන් අත්ත නිවාත්ත නිවෙනවා කියලා ශුන්‍යතාවයට ගිහිල්ලා එතෙන්දී ඒ පස්සේ යාට සංඥාවක් තියෙනවා මේක මගේ නෙමෙයි කියලා සංඥාවකුත් එයාගේ තුල පවතිනවා. එතකොට මේකේ හොඳ කොටස් තියෙනවා. ඒ හොඳ කොටස් සහිතව එකක් තියෙනවා. ඔය මාර්ග චිත්ත මාර්ග ඵලගිනේවත් ඔය කියන හොඳ කොටස ඇතුළෙමයි තියෙන්නේ. නමුත් ඒවත් ඒ සකස් කරපු දේවල්. එතකොට ඒවත් අපි අන්තිමට අයින්ින්න ඕනේ මේ කියලා. හැබැයි අර පල්ලෙහා කෑල්ල මේ ගණ්ඩාර මාරයාගේ කෑල්ල කියන එක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වලා තියෙන්නේ. පල්ලෙහා කෑල්ල ඔක්කොම සම්පූර්ණයෙන් කාම පැත්තෙන් තියෙන ඒවා කොටස් ටික ඒක අර මාරයාගේ කෑල්ල. මම මේක ඉක්මෝල යනවා කියන එක තමයි අර අනිත් පැත්තට යනවා කියන එක. ඒ කෑල්ලට තමයි තමන් යන්න ඕනේ. ඉතින් ඒ කෑල්ලට ගිහිල්ලා ඉන්න ඕනේ. ඉතින් අපි ඒකේ ඉන්න තාක්කල් තමන් අර වැටෙන්නේ නැහැ. තමන්ට හොඳට පේනවා. හොඳ පිරිසුදුයි. ඇහැ පිරිසුදුයි. ඒ කියන්නේ මේ මම කියන්නේ මේ මනසෙන් තියෙන ඇහැ. මේ ඇහැ හොඳට පිරිසුදුකම තියෙනවා. ප්‍රඥාවෙන් පේන ගතිය තියෙනවා. මේක ඇතුළේ ඉන්නකන් අපිට පේන්නේ නැහැ. අන්න ඒක නිසා තමයි මේක එළියට පැනලා අර විදිහට කරන්නේ. එතකොට මේක අපි කළු ධර්මය අයින් කරලා සුදු ධර්මයට යනවා. එතකොට කළුයි සුදුයි දෙකම දැන් ඕන ධර්මයෙන් අයින් වෙලා තමයි අර ප්‍රඥාවෙන් තමයි ඒ කියන්නේ කුසලයේ පැත්තට ගියා. කුසලයෙන් ඊට පස්සේ සම්පූර්ණයෙන් ඒ සියල්ලම අපි අයින් කරලා තමයි ඒ නිර්වාණය කියන එකට යන්නේ. හොඳයි.
අනිත්‍යද මත මේ අර දැන් අපි මේ සූර්යනාවට වගේ යනකොට හැමදාම අර ඒ කියන්නේ එකපාරට ඉඳ ගන්න බෑ. හැමදාම අර දුක්ඛ බලන එහෙම ඒ කියන්නේ අර හැමදාම අර මොළින්දම්ම පටන් අරගෙන යන්න ඕනනේ. ඒ කියන්නේ එහෙම එකපාරටම දැන් ඊයේ මම අතෙන් ගිහිල්ලා හිටියා කියලා එකපාරටම එහෙම යන්න බෑ. අර මොළින්දම්ම අපෝ දුක්ඛ බලන එහෙම එහෙම තමයි අර අතෙන්ට එමීට එමීට තමයි
යන්න
කියන්නේ. අර එහෙම ඇයි එහෙම වෙන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිලි. ඒ කියන්නේ එකපාරට ඒ කියන්නේ තාම අර පුරුදු කරපු නැති හින්දාද කියන එක.
Taman ඉන්නේ කොහෙද වැඩි හරියා? පිරමිඩ් එකේ කොයි කෑල්ලද ඉන්නේ? පල්ලෙහා පිරමිඩ් එකේද ඉන්නේ? උඩ එකේද ඉන්නේ? වැඩි හරියක් ඉන්නේ අපි පල්ලෙහායේ. ඉතින් මේකෙන් පැනගන්න මේක ටිකක් ගමන් කරගෙන එන්න ඕනේ. දුක්ඛේ බලලා මේක පසුබයි කියලා ඉතින් ওই විදිහට පැත්තෙන් තමයි ඔය එන්නේ. ඉතින් ඊට දුකයි කියලා කල්පනා කරලා තමයි මේකෙන් එළියට පනින්න බලන්නේ. එතකොට මේ පාර දිගේ යන්න ඕනේ. මොකද අපි වැඩි හරියක් ඉන්නේ ඕකේ. නිදහස් වෙලා නැති අය මේක ඇතුලේ නේ. ඉතින් ඒක ඒ විදිහට තමයි ඒ විදිහට යන එකෙත් හොඳකම තියෙන්නේ මේක දුක්ඛය බලලා අර ගියාම අර සතිස්සහපු ප්‍රශ්නය ඒ කියන්නේ දුක්ඛය හොඳට පවත්වලා අතෙන්ට ගියපුත් කලයට ඒ දුක්ඛයේ තිබිච්ච සංඥාව තමාතුල පවතිනවා. 10 වෙනි ධානයට ගියා වුණත් ඒ පුද්ගලයා ඇතුළ තියෙනවා මේක තියෙන්නේ මෙතනක් තියෙන්නේ මේකේ දුක්ඛය තමයි මේකේ වෙනසක් වෙලා නැහැ. මේ දුක්ඛයෙන් මම මිදිලා නැtei කියන එක කල්පනා වෙනවා. එතකොට ඒක නිසා තමයි යා එකෙන් අයින් වෙන්නේ. ඒක තමයි අර නිබ්බිදාව ඇති වෙන්නේ ඒ විදිහට යෑමෙන්. ඉතින් අර ඒ අරියට මගේ වටිනාකම ඒකයි අරියට මගේ හරහා යෑමෙන් තමයි අපිට අර දුක්ඛයෙන් පටන් ගත්ත නිසා ඒ සංඥාව දිගටම පවතිනවා. නැත්තම් අපි අර හොඳ තැනක් හම්බුනහම දුක්ඛය මතක නැතුව මේක අතහැරලා ඉන්න තේ. ඒක නිසා ඒ විදිහට යන එකම තමයි හොඳ.
අර පංචපදනස්කන්ධයේ මේ ප්‍රශ්න ගොඩක් එකමත් මේ සමාවෙන්න මේ පංචපදනස්කන්ධයේ අර රූප වේදන සංඥා සංකාර විඥාන කියන එක වෙන් කළාම බලන්න ඕනද? ඒ කියන්නේ මට අර එක චිත්තයක තියෙන වෙනස් වීම තේරෙන්නේ නැහැ. මොකද එකයි තේරෙන්නේ ගොඩක් කලාට තේරෙන්නේ වේදනාව විතරයි. මම අහලා තියෙන විදිහට අර බුදු විඥාන වහන්සේ කෙනෙකුට වගේ තමයි එහෙම අර මේකේ කඩලම බලන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ එක චිත්තයක තියෙන පහම එහෙමද නැත්නම් අපිත් එහෙමම
නෑ එහෙම කඩලම් බලන්න ඕන කමක් ඇත්තේ නැහැ. කඩලම් බලන්න ඕන නැත්te කියන්නේ ආරම්භයේදී ගත්තාම මේ Tamanට වේදනාව නම් දැනෙන්නේ බොහෝ දෙනෙකුට දැනෙන්නේ වේදනාව තමයි. වේදනාව නම් දැනෙන්නේ වේදනාව නිසා තමයි මගේ මේ ප්‍රශ්නේ කියන එක තේරෙනව නම් ඒක තමයි අර Tamanට සිග්නිෆිකන්ට් දේ හැටියට තියෙන්නේ ලොකුම දේ හැටියට තියෙන්නේ. ඒකම තමයි අපි යන්න ඕනේ. ඒ කියන්නේ අපිට ලකුවට පේන දේ තමයි අපි අල්ල ගන්න ඕනේ. ඒ ලකුවට තියෙන දේ අල්ලගෙන ඒක මාර්ගයෙන් අපි මේ දෘෂ්ටිය අපි නැති කර ගන්න ඕනේ. ඒක තමයි උත්සාහය. ඒකට තමන්ගේ උත්සාහය ඇති වෙන්නේ මේකේ අර අනත්තතාවයේ කියන එකට තමන් පුළුවන් තරම් ඒ ගමන් කරනවා. ඒ ශුන්‍යතාවයට ගිහිල්ලා ඒ අනත්තතාවයට ගමන් කරනවා. මේක නිතර නිතර කිරීමෙන් මේ පුද්ගලයාට අරක මේකෙදී මේ දුක්ඛයෙන් මිදෙන්න පුළුවන්කම ඇති වෙනවා. එම කාලයක් ඒක කරාට පස්සේ කාලෙක Tamanට පේනවා මට මේ වේදනාව මම දැන් මට වේදනාව සම්බන්ධයෙන් සෑහෙන්න හොඳයි. ඒ වුණාට මේ වේදනාව සම්පූර්ණයෙන් නැති වුණා කියන එක නෙමෙයි. නමුත් මට මේ අනිත්‍යවල් දැන් මේ දැන් පේන්න ගන්නවා. මේ දැන් රූපය සම්බන්ධයෙන් කෙනෙකුට ওই ප්‍රශ්නයක් නැති වෙලා තියෙන්නේ. මෙයාගේ හික්මීමක් තියෙනවා. මට මෙන්න මේ දේ ලබා ගැනීම සඳහා මම මේ විදිහට හික්මෙනවායි කියලා ඒවයි නැයින් වෙලා තියෙනවා. දැන් ওই ප්‍රශ්නේ විසඳගත්තට පස්සේ ඒ කියන්නේ දැන් මේ අපාය යන්න බය නිසා, තිරිසන් ලෝකේ යන්න බය නිසා මේ මිනිස්සයා හික්මීමක් ඇති කරගෙන. දැන් මේ ප්‍රශ්නේ මිදුණා කියන්නකෝ. දැන් කියනවා සෝවාන් ඵලයක් ලැබුණයි කියලා. දැන් මෙයා කල්පනා කරනවා දැන් මම අපාය යන්නේ නැහැ, තිරිසන් ලෝකේ යන්නේ නැහැ. දැන් ඊට පස්සේ මෙයා බැලුවම මෙයාට ඊළඟට දැන් පේනවා දැන් ඔන්න රූපේන් සාර මුලින් ශික්ෂාවෙන් නැති කරගත්ත දේවල් දැන් පේනවා. මේ රූපයක් දැන් මට ප්‍රශ්නයක්. මේ කොට තමයි මට මේ වේදනාව ඇති වෙන්නේ. ආපහු අර වේදනාවට තමයි යන්නේ. හැබැයි පේනවා මේ රූපේ නිසායි මට දැන් මේක තියෙන්නේ. අර සියුම් කොටස් ඊළඟට පේනවා. අපි එක එක කාලෙට එක එක විදිහට අපේ මනස අපි හදා ගන්නවා. මේක සඳහා අපි දැන් මේ ඩිග්‍රී එකට පාඩම් කරන ළමයෙක් එහෙම ගත්තාම ඉතින් ඔය වෙනදා ගේම් ගහා ඉඳලා ඒව අයින් කරලා දාන්නේ. අර ශික්ෂාවක් හදාගෙන. ගේම් වලට තණ්හාව නැතුව නෙමෙයි. අර ඒකට යෙදෙන්නේ නැති නිසා එයාට දැන් ඒක ගැන එච්චර ප්‍රශ්නයක් නෑ. හැබැයි විභාගය වුණාට පස්සේ එයා ආපහු ගේම් වලට යනවා. අන්න ඒ වගේ තමයි අර අනුසය ධර්මයේ උඩ නැවත තරකට යනවා. එතකොට මේ ප්‍රශ්න පස්සේ බලා ගන්න පුළුවන්. අර Tamanට දැනෙන ලකූම දේ ඒක භාවිතා කරන්න. ඒකම විසඳ ගන්න උත්සාහ කරන්න. එතකොට ඒකෙන් තමයි Tamanට මේ කොහොම හරි සමුදයත් අස්තංගමිය අවබෝධ කරගන්න උත්සාහ කරන්න. අන්න ඒක තමයි වැදගත්ම දේ. හොඳයි අපි එහෙමනම් සාකච්ඡාවද නිමාවත් කරමු. එනසුමානිට අපි ගිය සතියේ අපි කිව්වා මේ සූත්‍ර දේශනාව පරිණිමංස සූත්‍රය අපි භාවිතා කරමු කියලා. අභිසමයේ සංයුත්තේ කියන්නේ සංයුත්ත නිකාය දෙවෙනි පොත බුද්ධ ජයන්තියේ මේ පිටුව 126 පරිණිමංසන සූත්‍රය අපි එනසුමානි සාකච්ඡා කරමු. එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.